බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා අපි සතර සතිපට්ඨානෙ ගත්තොත් ඉස්සෙල්ලා එන්නේ මොකක්ද? කායය. කායනුපස්සනාව තියෙන්නේ කුමක් සඳහාද? වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා එහෙම තියෙනවානේ සතර සතිපට්ඨානෙ. කායනුපස්සනාවේ අරමුණ මොකක්ද? රූපය. කය කියන්නේ කය කියලා පොදුවේ අදහස් වෙන්නේ රූපය. ශරීරය වෙන්න පුළුවන්. අනිත් අපි හිතනවෝ බාර ගන්න ඕන රූපයක් වෙන්න පුළුවන්. හරි. ඒ රූපයේ ඇත්ත ඇති හැටි දකින්න තමයි කායනුපස්සනා සතිපට්ඨානෙ තියෙන්නේ. දැන් සතර සතිපට්ඨානෙදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේක තමයි තියෙන එකම මාර්ගය. කායනෝ අම්බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. සත්‍යයේ විසුද්ධිය කියන්නේ නිවන පිණිස තියෙන එකම මාර්ගය තමයි මේ සතර සතිපට්ඨාන කියලා දේශනා කරන්නේ. ඒකට ඒක එකක් තමයි කායනපස්සනා නේද? කායනපස්සනාෙන් තමයි පටන් ගන්න. ඇයි එහෙම කායනපස්සනාවෙන් පටන් ගන්න? රූපය ගැන තමයි ඉස්සෙල්ලා අපේ සිහිය පිහිටන්න කියන්නේ. කය ගැන නේද? කයට ඇලීම වැඩි නිසා අත්දකින්න ලේසි. මොකද අපිට දැන් හිත වගේ එකක් අල්ලන්න ටිකක් අමාරුයි. මොන වගේද කියලා දකින්න සාමාන්‍ය කෙනෙකුට එකපාරට අමාරුයි නේද? දැන් අපි ජීවත් වෙන්නේ රූප එක්ක, රූප ලෝකේ. ඒයි ඒකට හේතුව තමයි අපි ඉපදිලා ඉන්නේ අර තුන් භූමියෙන් කොයිකද? කාම භූමිය නේද? කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියලා. ඒකට කාම භූමිය කියන්නේ මේ ආයතන හයම වැඩ කරන, නැත්නම් ආයතන හයෙන්ම අරමුණු බාර ගන්න ස්වභාවය. හරි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන හයෙන්ම ගන්න අරමුණු බාර ගන්න, පිළිගන්න ගතිය තමයි ඒ කාමාවචර කියන්නේ. කාම භූමිය කියන්නේ. කියන්නේ ඇහෙන් දැකලා අපි ඒවා බාර ගන්න. ඇහෙන් දැකලා රූප පිළිගන්නවා, අර ගන්නවා, බාර ගන්නවා, බැස ගන්නවා කියනවා නේද? අභිනන්දති, අභියදති, අජ්ජෝසය, තිත්තති කියලා වචන තුනක් තියෙනවා. මේ රූප පිළිගන්නවා, බැස ගන්නවා, උපාදාන කරනවා. ඒවයි සතුටු වෙනවා. අපට ඇහෙන් ගන්න අරමුණු, කනෙන් ගන්න ඒවා, නාසයෙන්, දිවෙන්, කයෙන්, ඕවයින් දැනගන්න දේවල් සේරම ඒවයින් දැනගන්නේ අභ්‍යන්තර දේවල්ද බාහිර දේවල්ද? බාහිර නේද? ඇහෙන් දැනගන්න ඒවා ඇහැට බාහිරයි නේද? කනෙන් දැනගන්න ඒවා කනට බාහිරයි. නාසයෙන් දැනගන්න ඒවා නාසයට බාහිරයි. දිවෙන් දැනගන්නේ දිවට බාහිරයි නේද? කයෙන් දැනගන්න කයට බාහිරයි. ඒකට කියනවා බාහිර රූප, නැත්නම් බහිද්දායතන. බහිද්දායතන. ඒ දැනගන්න ඇතුලේ ඒවට කියන අජ්ජත්ත කියලා. කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මන කියන හැයට කියනවා අජ්ජත්ත ආයතන. මේකට අරමුණු වෙන ඒවා බහිද්ද ආයතන. එතකොට ඒ අරමුණු වෙන ඒවා ඉන්නේද අපි දැනට දන්න ලෝකයේ තියෙන නේද? මොනවා හරි දන්නවනම් ලෝකේ ගැන ඔය හයෙන් එකකට හරි අරමුණු වෙන දෙයක් වෙන්න ඕන නේද? මේ ලෝකය කිව්වත් එතකොට ওই ටිකමයි. මේ ආයතන හයට අරමුණු වෙන දේවල් ඔක්කොමයි ආයතන හය. ඔයිට වඩා දෙයක් නැහැ ලෝකය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියල්ල කියලා. මේ ඔක්කොම කියන්නේ මේ ආයතන හය. ඊට වඩා දෙයක් නැහැ. හරි. මෙතන ඒකට අහු වෙනවා. අපි දන්න ඕනම දෙයක් ගත්තොත් ආයතන හයෙන් තොරව කතා කරන්න බෑ. කතාව පැත්තකින් කියන්න පුළුවන්. අපි මොනවා හරි දැනගත්තා නම් ආයතනයක් කරාමයි දැනගෙන තියෙන්නේ. දැනගන්නේ මොකෙන්ද? සිතෙන්. ඒකට මොකද්ද කියන නම? විඥාන. නේද? විඥානයකට අහු වුණොත් විතරයි දන්නේ. නැත්තම් දැනගන්නයි තියන්නේ. ඒතර විඥාන කීයක් දන්නවද? 6. නේද? ඇහැ නිසා චක්කු විඤ්ඤාණ, කන නිසා සෝත විඤ්ඤාණ, නාසය නිසා ගහන විඤ්ඤාණ, දිව උදව් කරගෙන ජීවහා විඤ්ඤාණ, නේද? කය උදව් කරගෙන කාය විඤ්ඤාණ, මනස උදව් කරගෙන මනෝ විඤ්ඤාණ. ඔය විඤ්ඤාණ 6 විතරනේ තියෙන්නේ. ඒතර මොනවා හරි දැනගත්තා නම් ඔය 6න් තමයි දැනගෙන තියෙන්නේ. ඒ දැනගන්න ගැතියට කියනවා විඤ්ඤාණ. මොන ආයතනින් දව කරගෙනද කියන එකෙන් ඔය නම් හයක් දෙනවා. ඇත්තටම හයක් කිව්වට එකයි. දැනගන්න ගතිය. නේද? ඒ දැනගන්න ගතිය හය ආකාරයකට එන්න පුළුවන්. හය දෙනෙක්ගෙන් උදව් අරගෙන. නේද? කවුරු නිසාද දැනගත්තේ කියන එක තමයි අර චක්කුද සෝතද ඥානද ඔහොම කියන්නේ. මොන වයින් හරි දැනගත්තා. දැනුවත් වුණා. අපි කියන විඤ්ඤාණයට අහු වුණා කියන්නේ නැත්නම් විඤ්ඤාණයක් හටගත්ත නේද? එතකොට පේනව නේද ඔය හයෙන් අමතරව දැනගන්න විදිහක් නැහැ. තියනවාද තවත් විඤ්ඤාණ එහෙම? ඒ හින්දා තමයි දැන් සියල්ල ඔක්කොම කියන්නේ ඔය ආයතන හය කියනකොට ඒක හරි නේද? විඤ්ඤාණ හයටනේ ඔක්කොම අහු වෙලා තියෙන්නේ. ආයතනයක් නිසා උපදින විඤ්ඤාණ. එතකොට දැන් ඔය එතකොට ලෝකය ගැන දකින්න කිව්වත් තව විදිහට කිව්වොත් දුක පිළිබඳව දකින්න කිව්වත් දැන් ලෝකයේ පවතින්නේ දුක මත කියලා දේශනාවක් තියෙනවා. එතකොට ලෝකයේ පිරිසිඳ දැක්කත් දුක පිරිසිඳ දැක්කත් ඔය එකමයි. හරි. එතකොට ආයතන පිරිසිඳ දැක්කත් ඒත් ඒකමයි. ආයතන හයනේ දැන් ලෝකේ වෙන්නේ. ආයතන හයන්නේ ලෝකේ ගැන මොනව හරි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ. නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආයතන පිරිසිඳ දකින්න. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. ආයතන නිසායි අපි ලෝකේ දැනගත්තේ. නෑ ඒක හිතේට නුවණින් දකින්න. මොනවද ඒගොල්ලන්ට කරන්න පුළුවන්? එතකොට මේ දුක කියන එක. නෑ අපි ඊළඟට දකින්න ඕන දුක හටගත්තේ ඇයි? දුක සමුදය. දුක කියන්නේ ලෝකේ කිව්වත් දුක කිව්වත් නේද? සලායතන කිව්වත් පොදුවේ රූප කිව්වත් ඒතර රූප උපාදානය දුකයි. නම් රූපයක් බාරගත්තා නම් ඒක දුක. සංකේතේන පංච උපාදානස්කන්ධ දුක්ඛයි කියන්නේ. ඒතර ඒ දුක දකින්න ඕන ඊළඟට දුක්ඛ සමුදය. දුක හටගන්නේ ඇයි කියලා දකින්න ඕන. එහෙම කෙනාට තමයි දුක්ඛ නිරෝධයක් පේන්නේ. සමුදය දැක්කොත් හටගන්නේ ඇයි කියලා දැක්කොත් හටගන්න හේතු යෙදුන් නැත්නම් ඒක හටගනීද? නැහැ. හට නොගන්න ගතියට කියනවා මොකද? සමුදය තියනා නම් හටගන්නවා. හටගන්න නැත්නම් නිරෝධය. නිරෝධය. දුක සමුදය නිරෝධය. සමුදය යෙදුන් නැත්නම් දුකක් ගැන කතා කරන්න බෑ. හරි? සමුදය යෙදුනොත් තමයි දුක තියෙන්නේ. ඒතර සමුදය නැත්තම් දුක්ඛ නිරෝධය. හටගන්නේ නැහැ. පිහිටන්නේ නැහැ දුකක් කියලා දෙයක්. සමුදයක් යෙදුනේ නැහැ. ඒකට කියනවා නිරෝධය නැත්තම් නිවන. ඔන්න ඔය තුන දැනගත්තොත් අන්න එතෙන්ට යන්න තියෙන මාර්ගයේ කෙනෙකුට හොයාගන්න පුළුවන්. නොය අවබෝධයට කියනවා චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය කියලා. දුක නැති කරන්න කෙනෙකුට අවශ්‍යයි මේ මාර්ගේ වඩන්න නැයි සම්මා දිට්ඨිය අවශ්‍ය වෙනවා. සම්මා දිට්ඨිය නැත්තම් මාර්ගෙකුත් නැහැ. සම්මා දිට්ඨියෙන්නේ ආරේෂ්ඨාංගික මාර්ගෙ පටන් ගන්න නේද? ඒක බුදු කෙනෙක් ලෝකයට දේශනා කරන්නේ නැහැ චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨිය ඇති කරගන්න අවශ්‍ය ටික. ඒක තියෙන කෙනාට කැමැතිනම් පුළුවන්කම තියනවා ඒ තුලින් දුක නැති කරන්න නැත්නම් නිවන් අවබෝධ කරන්න. දුක හට ගන්න තියෙන හේතු අයින් කරලා දාන්න. සමුදය නැති වෙන දවසට නිරෝධය. එතකොට ඒ සඳහා නේද දැන් මාර්ගය ඒකායන මාර්ගය කිව්වහම සතර සතිපට්ඨානයක් පැනෙවුවනම් ඔන්න ඒ සඳහායි ওই මාර්ගයේ තියෙන දුක නැති කරන්න. ඒකේ පළවෙනි එක තමයි කායන පස්සනාව. ඒක තියෙන්නේ මොකටද? රූපය පිරිසිඳ දකින්න. දැන් රූපේ ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න. ඇයි අපි ඇත්ත අවබෝධ කරගන්න ඕන? ඇත්ත දන්නේ නැති හින්දා. ඇත්ත දන්නව නම් තව අවබෝධ කරන්න දෙයක් නැහැ. ඒක උදාහරණයක් වෙනවා. මේ අවිද්‍යාවෙන් ඉන්න සත්‍යය රූපේ ඇත්ත දකින්නේ නැහැ. ඒ රූපේ ඇත්ත දකින්න නැතුව දුකෙන් මිදෙන්න බෑ. ඒ රූපේ ඇත්ත දකින්න මාර්ගය තමයි කායනුපස්සන. නේද? එහෙනම් කායනුපස්සනාව වැඩුවත් අවසාන ප්‍රතිඵලේ මොකක් වෙන්න ඕනද? දැන් රූපය ගැන අනුපස්සනා කරනවා. නේද? මොකටද රූපේ ඇත්ත දකින්න? ඒතර ඒකේ අන්තිම ප්‍රතිඵලය ඒ තියෙන සතිපට්ඨාන සූත්‍රය. නචකින්චි ලෝකේ උපාදීයති. නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකේ කිසිම දෙයක් උපාදාන කරන්නේ නැති ගතියටපත් වෙන්න පුළුවන්. නචකින්චි ලෝකේ උපාදීයති. කායන පස්සනාව හරියට වැඩුණොත්. කය කියන ලෝකේ. අපි පොදුවේ කිව්වොත් රූප කියන ලෝකේ කිසිම දෙයක් අල්ලා ගන්න නැති උපාදාන කරන්නේ නැති මට්ටමකටපත් වෙන්න මාර්ගයක් තමයි කායානුපස්සනාව. එතකොට ඒක වෙන්නේ පුළුවන් ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ඒක කායානුපස්සනාව තියෙන්නේ මොකටද? රූපේ ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න. ඒක කියනකොටම අනිත් පැත්තට කියනවා අපි රූපේ ඇත්ත ඇති හැටි දන්නවද නැද්ද? දන්නේ නැහැ. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සත්‍ය රූපේ මුලා වෙලා ඉන්නේ. රූපේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. ඒ නිසා තමයි ඒකේ සතුටු වෙන්නේ, ඇලෙන්නේ, බැඳෙන්නේ, සිහි මුලා වෙන්නේ, ඔකට තණ්හාව ඇති කරගන්න. ඒ නිසා දුක් විඳින්නේ, දුකක් ඇති කරගන්න. එකෙන් මිදෙන්න නම් ක්‍රමයේ තමයි රූපය ගැන හොඳට අනුපස්සනා කරලා බලන්න. ඇත්ත අවබෝධ වෙනකන් ඇත්ත අවබෝධ වුණාද කියලා දැනගන්නේ කොහමද? එදාට නචකින්චි ලෝකේ උපාදීත. රූප ලෝකෙ කිසිවක්ම උපාදාන කරන්නේ නැති වෙනවා. අල්ලගන්න බැසගන්න රූපයක් නැති වෙනවා. එහෙම තියෙනවා නම් තාම එක පැත්තකින් ඇත්ත දැකලා නැහැ, තව පැත්තකින් දුක නැති කරලා නැහැ නේද? මම නැත්තම් කායන පස්සනාව වැඩිලා
නැහැ.
රූපයක් ලෙස අරගෙන බලන හැටි මගෙන් අහන්න එපා. වාට හුස්ම රූපයක් නම් තමන් කරන වැඩක් මේක නේද? හුස්ම කියලා රූපයක් තියෙනවා නම් අන්න ඒක ඇත්ත දකින්න. අහන්නන මට හුස්ම රූපයක් ඕකේ කොහොමද ඇත්තද? හුස්ම කියලා දෙයක් මට තියෙනවා නේද? භාවනා කරනවා භාවනා නොකරන අය කියන්නේ ඔන්න හුස්ම කියලා දෙයක් තියෙනවා. භාවනා කළා නම් එහෙම කියන්න බැරි වෙන්න ඕන. කායන වසනාව වැඩුණා නේද? නචකින්චි ලෝකේ උපාදී. දැන් හුස්ම කියලා දෙයක් අල්ලගෙන තියෙනවා. බාරගෙන තියෙනවා. ආස්වාස කියලා දෙයක් තියෙනවා, ප්‍රාස්වාස කියලා දෙයක් තියෙනවා කියලා අපි බාර අරන් තියෙනවා. හුස්ම කය. අන්න එතකොට පේන්න ඕනේ. එහෙනම් කායන උපස්සනාව වඩන්න ඕනේ. මොකක් ගැනද? හුස්ම ගැන. තේන්න. ශරීරයේ කියන රූපයක් බාරාරන්න. මගේ ශරීරේ හරි අනුන්ගේ ශරීර හරි ශරීරයේ කියලා දෙයක් තියනවා කියලා පිළි අරන්න. එතකොට තේරුම් ගන්නවා නාන රූපයක් අල්ලගෙන. ඈ රූපයක් බාරාරන්න රූපේ දැසගෙන. එතන දහමෙන් බලන්න ඕන. එහෙනම් අපි රූපේ ඇත්ත දැකලා නැහැ. තව පැත්තකින් ඕකින්ද දුක් විඳිනවා. ඔය රූපේ හිඳ බාරගත්තු තමන්ගේ ශරීරෙ වෙන්න පුළුවන්, අනුන්ගේ ශරීරෙ වෙන්න පුළුවන් මොකක් හරි රූපයක් නේ ලෝකෙට අහුවෙලා. ඒතොර ඒකට අහුවෙන්නේ තව පැත්තකින් කාම භූමියේදී මේ ආයතන. හරි.
ඒක
තමයි තේරුම් ගන්න. ලෝකේ තියෙන දෙයක් නේද හුස්ම? හුස්ම ගැන මොනව බැලුවත් ඔය ලෝකේ ගැන තමයි බලන්නේ. ලෝකේ ගැන බලන්න ඕන මොකටද? නැත්නම් රූප ගැන බලන්න ඕන මොකටද? කොමත් සඳහා. ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත. තමන් පිළිගන්න ඕන තාම මේකට මුලා වෙලා කියන එක. මොකද ඕක පිළිගත්තේ නැත්නම් එතනින් එහාට යන්න බෑ. නෑ නෑ මම දන්නවා හුස්ම ගැන. මට කවුද කියාවෙන්නේ කියලා පටන් ගත්තොත්. එතකොට අර එක පැත්තකින් ධර්මය ගැන බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව නැහැ. බුදුහාමුදුරුවෝ උපමා දෙනවා ඔක කියන්නේ. සත්‍යය කොහොමද? ඒව වෙන වෙනම හොයන්න ඕන. හරි. බුදුහාමුදුරුවෝ උපමාවකුත් දෙන අර පළඟැටියට නේද? පළඟැටියට උපමා කරනවා. මේ මුලා වුණ සත්‍යය. දැල්ලට ඇදිලා යන පළඟැටියෝ වගේ කියලා. නේද? දැල්ල මොකක්ද එතකොට? රූපය. හරි. මේ උපමාව තේරුම් ගන්න ඕනේ. දැල්ල තමයි රූපය. ඒතර පළඟැටියා දැල්ල බාර අරන් දැල්ලට ඇදිලා යනකොට මොකද වෙන්නේ? සැපටදපත් වෙන්නේ දුකටද? දුකට. මේ දුකටපත් වෙන්නේ ඌ මොකටද? දැල්ලට යන. දැල්ලට ගිය පිච්චෙනවනේ. එහෙනම් ඇයි ඌ දැල්ලට ඇදිලා යන්නේ? මුලා වෙලා. ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. නිරූපයෙන් මාව දුකටපත් කරනවා කියලා දන්නේ නැහැ. නේද? දන්නේ නැති වුණත් ඔතෙන්ට ඇදිලා යන්න විදිහක් නැහැ නේ. නොදන්න කම විතරකුත් නෙමෙයි. තණ්හාවක් තියෙනවා, ආසාවක් තියෙනවා, කැමැත්තක් තියෙනවා. නේද? ඒකට ඇලෙන බැඳෙන සතුටු වෙන කැමැත්තක් තියනා නේද? ඒ හින්දා නේද දැල්ලට ඇදිලා යන්නේ. තණ්හාව නොවුණා නම් ඌ ඇදිලා යන්නේ නැහැ. දැල්ල ගැන දැනගත්තා නොදැනගත්තා වෙනම කතාවක්. නේද? ආසකලේ නැත්තම් එතෙන්ට ඇදිලා යයිද? නැහැ. එතකොට ඒක තේරුම් ගන්න මේ බුදුරජාණන් වහන්සේ අපිව උපමා කරනවා. සසර යන සත්‍යය උපමා කරන්නේ අර දැල්ලට ඇදිලා යන පළඟැටියන්ට. හරි. රපි රූප අල්ලගන්නේ ඔන්න ඔය විදිහට. පළඟැටියා දැන් දැල්ල ගැන ඇත්ත ඇති හැටි දැනගත්තා නම් එහෙම ඇදිලා යයි. නෑ. එහෙම ඇදිලා යන්නේ ඇත්ත ඇති හැටි නොදන්න තාක් කල්. රූපය අල්ලගන්නේ රූප උපාදාන කරන්නේ නේද? රූපේ සතුටු වෙන්නේ රූපේ බැස ගන්නේ රූපේ හොඳයි කියලා හිතන්නේ නේද?
ඇත්ත
ඇති සත්‍ය දැනගත්ත ධර්මාව තමයි. දැන් පළඟැටිය දැනගත්තොත් ඔතන පිච්චෙන දෙයක් මාව මරණයටපත් කරපු වෙන දෙයක් කියලා දැනගත්තොත් තණ්හාව තියෙයිද දැල්ලට? දැනගත්තා. තියෙන්න බෑ. ඔන්න ඕක තමයි. දැන් අවිද්‍යාව නැති වුණොත් තණ්හාව හටගන්න විදිහක් නැහැ. ඒකට අපි පස්සේ මොකද දැන්? දැන් රූපය ගැන ඇත්ත ඇති හැටි අවබෝධ කළොත් රූපය නිසා කවදාවත් තණ්හාවක් ඇති වෙන්න පුළුවන්ද? බැ. අන්න ඔතනින් පිළිගන්න ඕන. අපිට යම් කිසි තණ්හාවක් ඇති වෙනවා නම් රූපෙක ඕක ඇත්ත ඇති හැටි නොදන්න නිසාම. අවිද්‍යාව නිසාම. කට අහු වෙලා දුක් විඳින්නේ අවිද්‍යාව නිසාමයි. රූපය ගැන නොදන්න නිසාමයි. එහෙනම් බුදුහාඳුරු පෙන්වන්නේ ඔන්න රූපේ පිරිසිඳ දකින්න. ඒකට විදිහ තමයි කායानुපස්සනාව. ඒකට කායानुපස්සනාව සම්පූර්ණ වුණ දවසට නචකින්චි ලෝකේ උපාදී. ඒ රූප ලෝකේ කිසිම දෙයක් උපාදාන කරන්නේ නැහැ කියන தත්තට එන්නවා. තරේ தත්තට ඇවිල්ලා නැත්තම් අපි පිළිගන්න ඕන මම තාම කායනුපස්සනාව වඩලා නැහැ. රූපයත් දකින මට්ටමට ඇවිල්ලා නැහැ. අවිද්‍යාවයි ඉන්නේ. නේද? තරේ එක පිළිගන්න ඕන. ඔව් පිළිගත්තොත් තමයි බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව එන්නේ. අනේ බුදුහාමුදුරුවෝ මේ අපි නොදන්න දෙයක් කියා දීලානේ. අපි මේ දුකටපත් වෙලා ඉන්න මේකෙන් මිදෙන්න මාර්ගයක් කියා දෙන්නම් නේද? තමන් දන්නවනම් බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක් එන්නේ නැහැ. අපි නොදන්න දෙයක් දැනගන්න කවුරු හරි කෙනෙක් මේක හොවාගෙන කියා දීලා තියෙනවා නම් අන්න එයා ගැන ශ්‍රද්ධාවක් එනවා. ඔව් අපි දන්නවා. කිව්වොත් එයිද ශ්‍රද්ධාව? නැහැ එන්නේ නැහැ. හරි. මෙතන දැන් අපි බුද්ධාගමේ වෙලා ඉපදුන එකේ වාසිය තමයි ඕක. අපිට ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. සමහරට වෙනාගමේ කෙනෙකුට ඕක බැහැ. බුදුහාඳුර අපි නොදන්න දෙයක් කියා දීලානේ කියලා හිතන්න දැන්. මේක ඇත්ත ඇති හැටි දැකලා අවබෝධ කරලමයි මේක පෙන්නලා දීලා තියෙන්නේ කියලා අපිට හිතෙනවනේ නිකන් නේද? කියනකොට ඒක තමයි මේ බෞද්ධ වෙලා ඉපදුන එකේ වාසිය. ඒක නිකන් නෙමෙයි මේ පරණ පෙර පිනක් නිසාමයි බෞද්ධ වෙලා උපදින්නේ. මේක ලොකු වෙනසක් තියෙනවා. එතකොට දැන් ඒක આવුත් විතරයි මේක හොයන්න පුළුවන්. මම මේක ඇත්ත දැකලා නැහැ. එහෙනම් කරන්න දෙයක් තියෙනවා. ඇත්ත දැකපු නැති හින්දා දුකටපත් වෙනවා කියන එකක් දකින්න ඕනේ. එතකොට තමයි ඕනකම එන්නේ. නේද? අපි දුක් විඳින්න කැමති නැහැනේ. ඒතර මේ ඇත්ත නොදන්න කම නිසා දුකටපත් වෙනවා කියන එක අවබෝධ කරපු කෙනාටයි, කියන්නේ දුක අවබෝධ කරන්න කියන්නේ. දුක අවබෝධ කරපු කෙනාටයි දුකෙන් මිදෙන්න පුළුවන්. දුක දන්නේ නැතුව මාර්ගේ වඩන්න ගියාට වැඩක් දුක අවබෝධ කරන්න කියන්නේ. ඒ අවබෝධ කරන්න උදව් වෙන්න තමයි විස්තර කරන්නේ. සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. නැත්නම් මේ රූප උපාදානය දුකයි. ඒක ආයේ අපි මොන විදිහට කියන්නේ හැදුවත් ඕක දුක නෑ කියලා. අපි දකින්න ඕනේ ඒක අපේ මෝඩකම ඇත්ත. ඇත්ත පේන්නේ නැති හින්දා අර පළඟැටිය දැල්ල සැපයි කියනා වගේ තමයි ඔය කියන්න හදන්නේ. මේක ඇත්ත දැක්කනම් කවදාවත් රූපයක් වර්ණනා කරන්න විදිහ නැහැ කියන පැත්තක් එන්න ඕනේ. ධර්මය අහලා තේරුම් ගත්තා නම් එහෙම නැත්තම් අනිත් පැත්තට දකින්න ඕනේ. තාම ධර්මයේ තේරුම් ගන්න නැහැ. ඒතරේ රූපේ දුකයි කියන එක දකින්න හරිම අමාරුයි. ඇයි අමාරු වෙලා තියෙන්නේ? අපි මේ කාම ලෝකේ උපත ලැබුවේ රූපවලට තණ්හාව නිසාමයි. මේ ආයතන 6 හදාගත්තේ රූපවලට කැමැත්ත නිසාමයි, රූපවලට ආස කරන නිසාමයි. අර පළඟැටියෝ වගේ දැල්ලට ආස කරන පළඟැටියෝ වගේමයි අපි මේ නේද? කාම ලෝකේ උපතක් ලැබනවා කියන්නේ ඕ ආසාව තණ්හාව තියෙන හින්දාමයි. අපි මොන ජීවිතේ හිටියත් ගියසරේ මැරෙනකොට නේද? මේ හැ වැඩ කරන්නේ නැති වෙනකොට අනේ තව එකක් ඕන කියලා තණ්හාවක් තිබිලා තියෙනවා. මට රූප දකින්න ඕන. මට ශබ්ද අහන්න ඕන කියන තණ්හාවක් තිබිලා තියෙනවා. ඒකයි මේ කණක් හදාගත්තේ. ගඳ සුවඳ බලන්න ඕන කියලා ආසාවක් කැමැත්තක් ඉතුරු වෙලා තිබිලා තියෙනවා. එන්නේ සයිනාසය හදාගත්තා. වගේම දකින්න රස තෘෂ්ණාව නිසාමයි දිවක් හදාගත්තේ. ඒ ස්පර්ශ ලබන්න කැමැත්ත නිසාමයි ශරීරයක් කයක් හදාගත්තේ. ඒකට මේ කාම ලෝකෙට තියෙන තණ්හාව නිසාමයි කාම ලෝකක උත්පත්තිය ලබන්නේ. කාම තණ්හා කියලාත් තියෙනවා. ඒ තණ්හාවක් මත උන නිසාමයි කාම ලෝකෙක උත්පත්තියක් ලබන්නේ. ඒතර කාම ලෝක කියනකොට අපි දන්නවා මොනවද අහුවේ? සතර පාය තියෙනවා. මනුෂ්‍ය ලෝකෙ තියෙනවා, දිව්‍ය ලෝකෙ තියෙනවා. හරි, දිව්‍ය ලෝක හය. ඒක ඔක්කොම කාම ලෝක. ඒතර ඔයි කොහේ ඉපදුනත් උපදින්නේ මේ ආයතන හයට ආස කරපු හින්දා. එවෙන් ලැබෙන අරමුණු වලට ආසාව තිබුණා හින්දා ඒ තණ්හාව මැරෙන මොහොතේ ඉතුරු වෙන හින්දාමයි ඒ ලෝකෙක උපතක් ලබන්න ආයතන හදාගත්තේ. හැබැයි දැන් කාම ලෝකේ තැන් ගොඩක් තියෙනවා නේද? දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, සතර පායේ උප්පව තියෙනවානේ. දැන් ආයතන හයට තණ්හාව තිබුණාට ඕකෙන් කොයිකට යනවද කියන එක තණ්හාවට කියන්න බෑ. ඒක මොකෙන්ද දෙන්නේ? කර්මය. නේද? අවසන් මොහොතේ බලපාන කර්මය. ඒකට ඒකේ අඩු වැඩි කම මත අනුව අර කියපු ලෝක වලින් කොහෙද මොන මට්ටමේ ආයතනද හම්බ වෙන්නේ කියන එක තීරණය වෙන්නේ ඒ කර්මය. අපි සුපර් මාකට් එකට යනවා මොනවා හරි ගන්න කියලා. නේද? ගන්න ගියාම එක එක ගණන් තියෙනවා. දැන් ටීවී එකක් ගන්න ගියොත් නේද? දැන් අපිට හොඳම එක ගන්න පුළුවන්. පුළුවන් සල්ලි තිබුණා. ලක්ෂ 5ක් ලක්ෂ 10ක් විතර අර වෙන ඒවා තියෙනවනේ. දැන් හැමෝටම ගන්න පුළුවන්ද කඩේට? ඒකට කැමැත්ත නැද්ද ඒක ගන්න? කැමැත්ත තියෙනවා තිබුණාට ගන්න බෑ. සල්ලි නෑ. අන්න ඒ වගේ තමයි කර්මය. හරි. තණ්හාව තිබුණට දිවී ලෝකෙ මට්ටමේ ආයතන තිබුණා නම් හොඳයි කියලා තණ්හාව තිබුණට ගන්න සල්ලි නෑ. එතකොට මේ පොඩ්ඩක් අකමැති ඒවත් දකින්න පුළුවන් කම නෑ හැක් තමයි දැන් හම්බ වෙන්නේ. දිවී ලෝකෙ නම් කැමති ඒවම මේ දකින්න පුළුවන් නේද? දැන් ඉතින් අපි කැමති රූපත් දකින්න පුළුවන්. අකමැති ඒවා දකින්න වෙනවා නේද? මගේ දරුවා හරි හොඳයි කියලා කැමති රූපයක් දකින්නත් පුළුවන්. ඔය දරුවම සමහර විට මැරිලා ඉන්නවා දකින්න පුළුවන්. ඒකට කැමතිද? අර රූපෙමයි. දරුවා කියලා බාරගත්තුයි. නැත්නම් ඇක්සිඩන්ට් වෙලා ඉන්නවා දකින්න කැමතිද? කැන්සර් එකක් හැදිලා ඉන්නවා දකින්න කැමතිද දරුවා? එහෙම වෙන්නේ නැද්ද කාටවත්? කී දෙනෙකුට වෙනවද? දරුවන්ට නෙමෙයි, දරුවෝ දකින්න ඒ තණ්හට මේ ඉන්නවා කී දෙනෙකුට වෙනවද? එතකොට අන්නේ කැමති දෙයම නෙමෙයි. දැන් අපි ටීවී එක බලන්න ගත්තට අපාර විතර ටීවී එක වැඩ කරන්නේ නැති වෙලාවල් තියෙන්න පුළුවන්. නේද? කැමති වුණත් අකමැති වුණත් කරන්න දෙන්නේ. කැමති මේක බලන්න ගියාට ඔන්න මොකක් හරි වෙන. නේද? එතකොට දුක්ක. දැන් නෝක අඳුර ගන්න ඕනේ. අපි අන්තිම මොහොතේ කැමැත්ත ඉතුරු කරගත්තට ඕක පැත්ත දැකලා නැහැ. අපි ආස්වාද විතරක් දැකලා මේක තිබුණත් හොඳයි කියලා හිතාගෙන නේද? ආදීනම පැත්ත මෙනෙහි වෙලා නැහැ. හරි. මේ හිත බුදුහාමුදුරුවෝ වෙන්න නම් මේ ආස්වාදයේ තමයි අපිට වෙන්නේ. ආස්වාදයක් තියෙනවා නැතුව නෙවෙයි. හැබැයි ආදීනව දැක්ක තියෙනවා. ඒක දකින්න උත්සාහ කරන්න ඕනේ. නිකන් තේන්නේ නැහැ ආදීනව. ආදීනවේ දකින්නකොට ආස්වාදයට වඩා ආදීනවේ වැඩිනේ බලවත්නේ කියලා පේනවා. එදාට තමයි මේකෙන් මිදීමක් නිස්සරණයක් ගැන හිතන්නේ. එතකොට කායනුපස්සනාවත් ඔය වගේ වැඩකට තමයි යොග තියෙන්නේ. රූපේ අපි බාර අරන් ඇදිලා කැමැත්තෙන් බාර අරන් ඉන්නවනේ සතුටු වෙලා. නේද? ඒක වෙලා තියෙන්නේ පළවෙනි දේ රූපේ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා. අර විදියට බැලුවොත් ආස්වාදේ විතරක් දකින්න හින්දා තමයි රූපේට කැමති වෙලා තියෙන්නේ. ඒක ආදීනම පැත්ත දැකලා නැහැ. ඈ ඒක දකින්න නැත්නම් ඉතින් නිස්සරණයක් ගැන හිතන්න. නේද? ඒක ඕක වෙලා තියෙන්නේ අපේ තියෙන මෝඩකමට කියනවා. ඇත්ත ඇති හැටි නොදන්න කමට. එහෙනම් ටික ටික ඇත්ත ඇති හැටි දකින්න මාර්ගයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒකට ආයන පස්සනා කියලා පෙන්වන්නේ. ඇත්ත නොදන්න රූපේ ඇත්ත ටික ටික අවබෝධ කරගන්න. ඒකට ඒ දන්න තමන් කැමති ඕන රූපයක් අරගෙන පටන් ගන්න පුළුවන්. මේක අජ්ජත් රූපේ වෙන්න පුළුවන්, බහිද්ද රූප වෙන්න පුළුවන්. ඉති අජ්ජත්තං වා කායේ කායං පස්සී විහෙති, බහිද්දා වා කායේ කායං පස්සී විහෙති. හරි. ඒකේ අනුපස්සනා කරමින් ඉන්න. මේ කායං පස්සන කායේ කායං පස්සී විහෙති. ඉන්න කියන්නේ කොහමද? ආතාප සම්පජානෝ සතිම. සිහිය පිහිටන්න ඕන සතිමා. ආතාප කියන්නේ ඒක නිකම් පිහිටන්නේ නැණි. ඉතින් උත්සාහයක් කරන්නත් ඕන, වීරය කරන්නත් ඕන නේද? සිහිය පිහිටන්න, ඒකට වීරය කරන්න. කොහමද? සම්පජාන නුවණත් යෙදෙනවා. නුවණ එන්න නම් දහමක් අහලා තේරුම් අරන් තියෙන්න ඕන. කුමක් සඳහාද මෙහෙම සිහිය පිහිටන්නේ? ඒකට එහෙම නුවණකුත් තියෙනවා. කවුරුවත් කිව්ව පැලියට සිහිය පිහිටනවා නෙවෙයි. ඒතර දහමක් අහලා අවබෝධ කරගෙන තියෙනවනම් මෙන්න මේ සඳහායි මං සිහිය පිහිටන්නේ කියලා. ඒ අවබෝධය ඉන්න ඕන. දැන් රූපෙට මුලා වෙලා තියෙනවා. එහෙනම් රූපෙන් දුක් වෙනවා. ඒතකොට උදාහරණ පෙන්නනවා. මෙන්න මෙහෙම සිහිය පිහිටියොත් රූප එකක්වත් උපාදාන කරන්නේ නැති නැචකින්චි ලෝකේ උපාදීයති මට්ටමකට එන්න පුළුවන් නේද? මේ රූපේ බාරගත්තොත් අල්ලගත්තොත් දුකකටපත් වෙනවා. අර පළඟටියා දැල්ලට පනිනවා. ඒතර ඒ දුකෙන් මිදෙන්න නම් ඒකේ ඇත්ත ඇති හැටි අවබෝධ කරනවා. එක විදිහක් තමයි ඕක හොඳ වුණාට කමක් නැහැ තණ්හා කරන්න එපා කියා ඉන්නවා. කවුරු හරි බලා ඉන්නකම් පණින්න නැතුව ඉඳි. අහක බලපු ගම ගිහිල්ලා පණිනවා නේද? ඕක තමයි අපි සිල් රකින්නවා කියලා කරන්නේ. ඔව් වැරදි, ඔක වැරදි කියලා කවුරු හරි බලා ඉන්නකම් සිල් රකින්නවා. අවස්ථාව හම්බ වුණ ගම කවුරුත් දන්නේ නැහැ ඔන්න සීලේ කඩලා. ඒ පළගෙටියෝගේ පෙන්න බැල්ල. ඇයි? ඇත්ත දැකලා නෙමෙයි. තාම දන්නවෝ තියෙනවා බලවත්. ඇත්ත අවබෝධ කරපු දවසට ඔය දැල්ලට පැන්නොත් නම් පිච්චෙනවමයි කියලා දැනගත්තු දවසට දැන් කවුරුවත් බලා ඉඳි ඉන්නවද නැද්ද කියන එක හොයයිද දැල්ලට පණින්? නෑ. ඇයි? දැල්ලට පණින්න ඕන කමක් එන්නේ නෑ. දුක දුක විදිහට දැක්කට පස්සේ දුක් විඳින්නේ අපි කැමති නැහැ. තේරුණාද? මේ අවබෝධයේ එනකොට වෙන දේ, මුලාව දුරු වෙනකොට වෙන දේ. මුලාව නිසාමයි තණ්හාව පිහිටලා තින්නේ. ඇත්ත ඇතිහෙට නොදන්න කම නිසාම. ඔක පෙන්නවා. දැන් දුකට හේතුව අපි සාමාන්‍යයෙන් තණ්හාව කියලා අහුවට ওই සූත්‍රයක් තියෙනවා, තිට්ඨායතන සූත්‍රය කියලා. ඒකේ පෙන්නවා තණ්හාව විතර නේ. තණ්හාව ඇති වෙන්නේ මෙන්න මේ අවිද්‍යාවෙන්. පටිච්ච සම්පදාය පල්ලෙහාට යන තණ්හාව ඇති වුණේ වේදනාව හින්දා, වේදනාව ඇති වුණේ පස්සේ හින්දා, පස්සේ ඇති වුණේ සලආයතන හින්දා, සලආයතන ඇති වුණේ මොනා හින්දාද? නාම රූප පත්‍ය සලආයතනනේ. නාම රූප හින්දා නාම රූප ඇති වුණේ, විඥාන හින්දා විඥාන පත්‍ය නාම රූප, විඥානේ ඇති වුණේ සංකාර හින්දා, සංකාර ඇති වුණේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව තමයි හේතුව තණ්හාව. දුකට හේතුව තණ්හාව කිව්වට ඒකට මූල හේතුව අවිද්‍යාව. අවිද්‍යාව මත තමයි තණ්හාව ඇති. අවිද්‍යාව දුරු වුණොත් එක පැත්තකින් තණ්හාව හටගන්නේ නැහැ. එහෙනම් දුක උපදින්නේ නැහැ. දුක්ඛ නිරෝධය මේ සඳහා තියෙන මාර්ගය. දැන් අහන්න ප්‍රශ්න තියෙනවනේ. ඒක තමන්ගෙන් අහන්න. අතෘප්තිය කියන්නේ මට දුකක්ද? එහෙනම් ඒකත් දුකක් තමයි. ඒක කාගෙන්වත් අහන්න නෙමෙයි. තමන් ඒකෙන් අදහස් කරන තේරුම මෙන්න මේකයි. ඒක දුකක්ද? එහෙනම් දුකක්. තමන්ට දකින්න පුළුවන් එන්න. ඒක වෙන කෙනෙකුට කියන්න ඕනේ. ඒ තමන්ගේ අවබෝධය. මට මේක දුකට දුකයි. තව කෙනෙක් ඕක දුකයිද නැද්ද කියන හින්දා නෙවෙයි නේද? අපේ අත පිච්චෙනවා නම් මට දුකයි. ඔය කවුරුවත් කාගෙන්වත් අහන්න ඕනේ නැහැ මේක දුකයිද කියලා. නේද? අන්න ඒ වගේ මේ දහම කියන්නේ තමන් දකින්න ඕනේ. ඒක දැන් අර ඔක මම කිව්වේ අර වචනවල තේරුම නෙමෙයි යතන තියෙන්නේ. දැන් අපි වචනයක් දාගන්න හදන්නේ මොකටද? තේරුම් ගන්නද? Tamanṭa තේරුම් ගන්න නෑ වචන ඕනද? මොකටද වචන ඕන වෙන්නේ?
අපි හිතන්නේ
වචන. අපි හිතන්නේ වචන වලින් නෙවෙයි. වචන දන්නේ නැත්නම් හිතන්න බෑ. නැබේ හා? වෙන අයට කියන්න තමයි කෙනෙක් එක්ක කතා කරන්නමයි වචනයක් ඕන. අnder hituwat ne bhashawa language එකක් කොහොමයි මොකටද තමන්ට දැනගන්න මොනවද දැනගන්න විදියක් නැත්තේ අනුන් කියන ඒවා දැනගන්න විදියක් නැහැ ඒ භාෂාව දන්නේ නැත්තම් අපි චයිනීස් දන්නේ නැත්තම් චයිනීස් වලින් කියන ඒවා දැනගන්න විදිහ නැහැ. ඒකට තව කවුරු හරි කියන එකක් නම් දැනගන්න විදිහ නැහැ. එකෙන් කියන්නේ අපි මුකුත්ම දන්නේ නැහැ කියලා. භාෂාව දන්නේ නැහැ කියන්නේ. නැහැ, අපේ හිතට දැනගන්න 6 දෙනෙක් ඉන්නවා අපිට උදව් කරන්න. ආයතන 6 ඉන්නවා. හරිද? වචනේ දන්නේ නැති උටාට ආයතන 6න් අපිට ඕන දෙයක් අඳුරගන්න පුළුවන්. තත් මේක දැන් ඒක මං කිව්වේ මේ වචන ඉක්මවා යන්න ඕන මේක දකින්න නම්. එතකොට වචන වලින් දැනගෙන තියෙන්නේ දැනුම විතරයි. මේ දන්න දේ දැක්මක් කරගන්න තියෙන ඥාන පස්සන්. වචන නැති උනත් තේරුව දන්නවා. එතකොට කවුරු හරි වෙන වචනකින් මේක කිව්වත් අපි දන්නවා ඔය කියන්නේ මේක. ඔව්. එතකොට එතකොට රණ්ඩු වෙන්නේ නැහැ. ඕ වචනේ කියන්නේ ඕක නෙවෙයි මේක කියලා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි යා වෙන වචනකින් කිව්වත් අදහස් කරන්නේ මේකයි කියලා දන්නවනම් නේද? ඕකට කියන්නේ ඕ වචනේ නෙමෙයි කියලා රණ්ඩු වෙවි ඉන්න දෙයක් නැහැ. ඒක තේරුම් ගන්න වචන ඕන කරන්නේ ඒකේ අර්ථේ දකින්න. අර්ථය දකිනකොට වචන වලින් මිදෙනවා. හරි. එතකොට දැන් දුක පිරිසිඳ දකිනකොට දැන් මේක මොකක්ද කිව්වේ? අතෘප්තිය නේ. ඒ වචනේ නොදන්න කෙනාටත් ওই දුක දැනෙන්නේ නැද්ද? දැනෙනවා නේද? අනේ දැනෙන ගතියයි අවබෝධ කරගන්න ඕන නෑ. මෙහෙම ගතියක් තියෙන මෙන්න මේක දුක. හරි. ඒක වචනේ දැනගත්තත් දැනගත්තත් ඇහෙන් එන්න බැයිද අතෘප්ති? කණෙන් එන්න බැයිද? නාසෙන් එන්න බැයිද? දිවෙන් එන්න බැයිද? අන්න ඒ ගතිය අඳුරගන්න. වචනේ වුණ නැහැ. ඔක දැනගත්තු දවසට වචනේ වැඩක්ම නැහැ. මම අපි වචනේ දැනගත්තට මේක නොදැන ඉන්න පුළුවන්. අන්න අතනයි ප්‍රශ්නේ තියෙන්නේ. වචන ටික දැනගත්තට මේ අදහස් කරන්නේ මේකයි කියලා නොදැන වචන ගොඩක් කතා කරන්න පුළුවන්. ඒ තමයි ඒ දැනුමෙන් වෙන්නේ. ඒතකොට දැනගත්ත දේ දැක්ම කරගත්තට පස්සේ වෙන කෙනෙක් වෙන වචනකින් කිව්වත් මේකනම් අදහස් කරන ආයක එහෙම තමයි කියලා අන්න ඒකයි ඒ දැක්ම කියනකොට හරි පස්සන් ඥානම් පස්සන් යථා භූතං. ඒක බුදුහාමුදුරුවෝ ඇහැ ගැන ඥානම් පස්සන් යථා භූතං වෙන්න කියනවා. එහෙන් දැනගන්න රූප ගැන ඥානම් පස්සන් යථා භූත. යථා භූත ස්වභාවයත් ඇති හැටි දන්න දකින කෙනෙක් වෙන්න. එයාට තමයි සම්මා දිට්ඨිය තියෙන්නේ. සස්සහෝතේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ආපු කෙනාට විතරයි මාර්ගය තියෙන්නේ. එතන මාර්ගය ගැන කතා කළාට ඒක වචන ගොඩක් විතරයි. දැක්ම දහම අහලා දැක්ම ඇති කරගන්න. ඒ දැක්ම ඇති කරගන්න ඒකනේ දැන් සම්මා දිට්ඨිය ඇති කරගන්න විදි ගොඩාක් දීලා තියෙනවා. සම්මාදිට්ඨි සූත්‍රය ගත්තොත් නේද? හරි සම්මාදිට්ඨිය આવොත් අර වචන ටික වැඩක් නෑ. ඒ ඕන එකකට ඒක ගැලපෙනවා. මොකෙන් සම්මාදිට්ඨිය ගත්තත් සම්මාදිට්ඨිය ගත්තට හරි. ඒක එකම දැක්මක්. ආර්ය දර්ශනය. දුක කියන්නේ මේකයි. දුක හටගන්නේ මෙන්න මේ හින්දා. මේ හේතු ටික නැත්තම් දුකක් හටගන්නේ නෑ. නිරෝධයි. එහෙනම් ඒකට තියෙන මාර්ගය තියෙන දැක්මක්. ඔය ප්‍රශ්නේ නැහින්ද තමයි මම මේක කරන්නේ. මොකටද? කුමක් සඳහාද? අන්න ඒ ටික ගන්න කිව්වා. ඕන භාවනාවක් කරන්නේ මොකටද කියන එක දැනගන්න. හුස්ම ගැන බලන්නේ මොකටද? කය ගැන බලන්නේ මොකටද? දෙතිස් කුණුපේ බලන්නේ මොකටද? සතර මහා ධාතු බලන්නේ මොකටද? මොන අවබෝධයක් ගන්න කියන එක තේරුම් ගන්න. එතකොට අපේ කෙලෙස් අඩු වෙනවා. හරි. මුලින්ම නීවරණ ටික අඩු කරගන්න ඕන. ඊළඟට මේකේ ප්‍රධාන කෙලෙස් මුල් ටික ලෝභ දේශ මොහනේ ඒවා දුරු වෙන විදිහකට යන්න ඕන. ඕකනේ එන්නේ. නීවරණ පැත්තෙන් ගත්තොත් ප්‍රධානම ඇලීම් ගැටි. නේද? අපිට තරහ යන ගැත. ආස කරන, ඇලෙන, රාගය තියෙන, කාමය නේද? ඒවා කෙලෙස් නේ. ඒවා නීවරණ මට්ටමේ. නැත ඒවයි මුල් වෙන්නේ ලෝභ දේශ මෝහ. ඒවා තමයි යටපත් වෙලා තියෙන අනුසය විදිහට තියෙන. ඒවා මතු පිටට එන්නේ නීවරණ මට්ටමේ. දැන් අපිට නීවරණ අඳුරගන්න ලේසි. ඒවා යටපත් වීමක් තියෙන්න ඕන. ඊළඟට ඒවා නැවත මතු නොවන විදිහකට මේ මාර්ගයක් තියෙනවා. යටපත් කිරීම අපි කරන්නේ සමතේ. සමත භාවනාව. සමතේ කියන්නේ ලෝකෙට අයිති භාවනාව. මේක ඕන කෙනෙකුට කරන්න පුළුවන් දහම අහලා තිබුණත් නැත. ලෝකෙට අයිති දෙයක් අරගෙන ඕක ගැන හිත එකඟ කිරීම තුළින් නීවරණ යටපත් කිරීමේ හැකියාව තියෙනවා. හ්ම්. අපේ අර කෙලෙස් මුල් ටික ලෝභ දේශ මෝහ අල්ලන්න නම් එතනින් එහාට තව ගැඹුරක් තියෙනවා. මේකට තමයි විදර්ශනය කියන්නේ. ඒක පුළුවන් දහමක් අහලා තේරුම් ගත්ත කෙනාට විතරම බුදු දහම. නිකන් කෙනෙකුට බෑ ඒක නැති කරන්න. යටපත් කරන්න පුළුවන් වෙයි නැති කරන්න බෑ. මතු නොවන විදිහට කඩනවා කියන්නේ සමුච්ඡේද වශයෙන් යටපත් කිරීම තදාංග විස්කම්බන. සමුච්ඡේද වශයෙන් කඩන්න නායේ නැවත මතු නොවන විදිහටම කපා හරින්න නම් බුදුදහම අහලා ඒ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් ඇතුවමයි ඒකෙන් විතරයි කරන්න පුළුවන්. තව විදිහට ගත්තොත් දැන් කායනුපස්සනාවෙත් හරියට වඩන්න පුළුවන්. එතකොට අර දහම අහලා සම්මාදිට්ඨිය තියෙන කෙනාට එතන තමයි අර සම්පජන්නේ කියන එක. මම කිය සතිය පිහිටන්න දහම දැනගත්තත් පුළුවන් නැතත් පුළුවන්. මම කාට හරි කිව්වොත් තමයි ශරීරය ගැන සිහිය තියාගෙන ඇවිදින එක ගැන සිහිය තියාගෙන ඉන්න. නේද? හුස්ම ගැන සිහිය තියාගෙන ඉන්න. ඔබට චතුරාර්ය සත්‍ය දැනගන්න ඕනද? මේක තමයි තේරුම් ගන්න ඕනේ. සමතද විපස්සනාද කියලා වෙනස් වෙන්නේ කොතනින්ද? නොවන සම්මාදිට්ඨිය චතුරාර්ය සත්‍ය ගැන අවබෝධි දැක්. ආනාපාන සතිය සමත වෙන්නත් පුළුවන් විදර්ශනා වෙන්නත් පුළුවන්. අන්නවම ටික ටික හොයන්න ඕනේ. විදර්ශනා කරන්න නම් මොකද්ද තියෙන්න ඕන? සම්මාදිට්ඨිය. නොවන කියන්නේ සම්මාදිට්ඨිය නේද? සම්මාදිට්ඨිය එන්නේ කොහොමද? දැන් හොයන්න ඕන ධර්මය. ඒ සම්මාදිට්ඨි සූත්‍රේ එහෙම දීලා තියෙන්නේ ඕවට. මේ ඕන විදිහට සම්මාදිට්ඨිය ගන්න පුළුවන් කියලා. පිළිබඳව නුවණින් දැකලා සම්මාදිට්ඨිය ගන්න පුළුවන්. චක්කුම් භික්කවේ ඥානං පස්සං යථා භූතං සස්සහෝති සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියෙන් පටන් අරන් දිගට යන එක නේද? එතකොට දැන් මේ භාවනාව කොහොමද කරන්නේ කියන එකට වඩා සම්මාදිට්ඨිය ඇති කරගන්නේ කොහොමද? ඒතර ඕන භාවනාවක් සම්පකරන්නත් පුළුවන්, විදර්ශනයට කරන්නත් පුළුවන්. ඒතර විදර්ශනය වෙනකොට තමන් දන්නවා දැන් වැඩෙන්නේ ලෝකෝත්තර මාර්ගය. දැන් මේක භාවනාව කරන්නේ කොහොමද කියන එකට වඩා එක පැත්තකින් භාවනාව කරන්නේ ඇයි, මේක වැඩුවත් මොකද්ද තියෙන ප්‍රතිඵලේ, ඒ සඳහා මේක වඩන්නේ කොහොමද නේද? එහෙනම් අපි කායනුපස්සනාවේ ඕන භාවනාවක් ගත්තොත් කායනුපස්සනාව කියන්නේ ඇයි රූපයක් අරගෙන තමයි ඔය භාවනාව කරන්නේ? හුස්ම කියන්නේ රූපයක්ද නැද්ද? රූපයක්. කය කියන්නේ ශරීරය කියන්නේ රූපයක්ද නැද්ද? රූපයක්. ඔය අරගෙන කරන භාවනාව තමයි කායනුපස්සනාව. එතකොට මේ භාවනාවේ තේරුම් ගන්න සමත කොටසකුත් තියෙනවා, විදර්ශනා කොටසකුත් තියෙනවා. ඇයි සමතය? සමතෙන් මොකක්ද කරන්නේ? නීවරණයටපත් කරනවා. අපේ තද බලව තියෙන ඔව් කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, ඇලීම, ගැටීම නේද? ඊළඟට තීන මිද්දේ, නිදිමත ගතිය, රසකම් නොසන්සුන්කම, ඔය නිසා හිතේ නොසන්සුන්කමක් ඇති වෙනවා නම් ඒ ගතිය සැක කරන ගතිය. සැක දුරු වෙන්නේ ඇත්ත දකින්න කොට නේද? එතකොට සමතෙන් ඔන්න ඔය ටික తాවකාලිකව යටපත් කරගන්න පුළුවන්. හරි. කාමච්ඡන්දය, දැඩි ලෝභය, ඇලීමක්, රාගයක්, ආසාවක් තිබුණා නම් ඒක පොඩ්ඩක් යටපත් කිරීම තියෙන ඔය ඕන භාවනාව. තරහවක් ගැටෙන ගතියක් තිබුණා නම් ඒක යටපත් කිරීම තියෙන ඔය ඕන භාවනාව. හරි. සමතේ. සමතේ කියන්නේ දැන් මේ අපි මොකක් හරි රූපයක් අරන් මෙනෙහි කිරීමේදී අපි හිතමු ශරීරයකට අපි ඇලුණයි කියලා. එතකොට අපි තන ශරීරයන් නෙමෙයි තියෙන්නේ, ඔය කොටස් ගොඩක්. කෙස්ලොම් නියදත් සම්මස්නහල දෙතිස්කුණුප කියලා බලනකොට අර ඇලීම මොකද වෙන්නේ? අඩු වෙනවා නේද? ශරීරය දකින්න කොට කොටස් ටික වෙන් කරගන්න පුළුවන් මට්ටමකට ආවොත් ඇලීම එන්න විදිහක් නෑ. තරහවත් එහෙම ගැටීමත් අඩු වෙනවා, ව්‍යාපාදෙත් අඩු වෙනවා නේද? ඔය රූපේ වෙනස් වෙන දෙයක් කියලා දැක්කොත් අනිත්‍ය මෙනෙහි කරගෙන ගියොත් අපට ඇලීම ගැටීම යටපත් වෙනවා නේද?
බාහිර රූප
අරගෙන පංවක් කරන මේ භාවනා කරනවා
නේ. ඔව් සමත. ඔව් සමත
නෙමෙයි අපිත් කරනවා. පුළුවන් පුළුවන් කාටද? ඒක සනා කරන්න පුළුවන් කාටද? සම්මාදිට්ඨිය කියන කෙනා. සම්මාදිට්ඨිය ඕනකම පේන්න ඕන. නැත්තම් භාවනාව කරන්නේ කොහොමද අහනවා සම්මාදිට්ඨිය පැත්තකදී. නේ මට ওই දහම වැඩක් නැහැ භාවනා කරන හැටි කියා දෙන්න. එහෙම අහන තාක්කල් මාර්ගේ හොයාගන්න බෑ. ඉතරකල් කරලා තියන්නේ ඕකනේ නේද? නෑ නෑ මං කියුවේ ඒක නෙමෙයි මං කියුවේ. බාහිර රූපෙන් පුළුවන් සමතේ කරන්නත් පුළුවන් විදර්ශනය කරන්නත් පුළුවන්. හරි. බාහිර රූපෙන් විදර්ශනය කරන්න බෑ කියලා ගන්නෑ. විදර්ශනය කරන්න පුළුවන්.
දැන්
බාහිර රූප කියලා මොනවද? දැන් ඔය මොකද්ද අහන්නේ?
දැන් බාහිර රූප කියන්නේ
ඔය ඉන්නේ ඕන තරම් රූප කීයක් තියෙනවද නේද? ශරීර.
ආ ශරීර. එහෙම නෙමෙයි මානිත නෙමෙයි. මම බොල්ලෝ එක ගහක් කරේ මොනවද?
ගහක් පුළුවන්.
එළියක් කරේ.
එළියක් පුළුවන්.
එහෙම එහෙම
හොඳට ලස්සන මලක් අරගෙන පුළුවන්. එහෙම අර ඕන නිවන් දකින්නත් පුළුවන්. නේද? මම වැඩපුවා ඉන්නා නේද?
නිවන් යටපත් කරගන්න පුළුවන්.
නෑ නිවන් දකපුවා ඇත්ත. චුල්ලපන්ත කහාමුදුරුව
සමාධිය
ඊළඟට
උපත සමාධිය
නෑ මං කියේ බාහිර දෙයක් මලක් පර වෙනවා දැකලා ඥාන අවබෝධ කරගන්න පුළුවන් මම බාහිර දෙයක්
නේද පාට පාට අර චක්‍රද වගේ
යන ඕක අනේ නෑ නෑ ඕනම අරමුණක් මේ ලෝකේ ඕනම අරමුණක් විදර්ශනා අරමුණක් කරගන්න පුළුවන්. හැබැයි හැමවටම බෑ කාටද? සම්මාදිට්ඨිය දින්නේ.
ඔව් සම්මාදිට්ඨිය
නෑ. භාවනාවෙන් සම්මාදිට්ඨිය එන්නේ නෑ. එහෙම වුණා නම් බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. භාවනා කරපු අය ගොඩාක් හිටියා. ආවද සම්මාදිට්ඨිය? නෑ. ඊර්දිබල අරම මේවා ලබා ගත්තා උඩින් ගියා. ඈ අනුන්ගේ හිත් කෙව්වා අරමේම කළා සම්මාදිට්ඨිය ආවද විදර්ශනා කරන්නේ කොහොමද කියන එක තමයි මේ අහන්නේ. කළොත් එනවා, කළොත් සම්මාදිට්ඨියේ නිවන් දකින්න පුළුවන්. හැබැයි කාටද? දහම අහලා නුගණින් දැක්කගෙන නැතුව මේ අරමුණේ ඕකේ සමති තියනවද විදර්ශනාවේ තියනවද කියන එක නෙවෙයි. ආනාපාන සතිය සමති තීරවද විදර්ශනාව තීරවද කියන එක නෙවෙයි. එතන වැදගත් වෙන්නේ. තමන්ට සම්මාදිට්ඨිය තියෙනවද නැද්ද? මේ අරමුණෙන් භාවනා කරලා ලෝකෝත්තර මාර්ගේ වඩන්න පුළුවන්ද නැද්ද? ඒ තමන්ගේ අවබෝධය මත ඒක තියෙනවා. දහම අහලා දැක්ක කෙනාට ඔය ඕන අරමුණක් විදර්ශනා අරමුණ. තේන්නා? දහම අහලා දැක්ක කෙනාට ඕන අරමුණක විදර්ශනේ තියෙනවා. දහම අහලා නොදැක්ක කෙනාට කිසිම අරමුණක විදර්ශනේ නැහැ. කිසිම භාවනාවක විදර්ශනේ නැහැ. යා වඩයි අහලා තියෙන ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ වඩයි. හැබැයි විදර්ශනේ නැහැ. දහම අහලා තේරුම් ගත්ත නැති කෙනාට ඥානම් පස්සන් යථා භූතං කියලා ඒක නැති කෙනාට සම්මාදිට්ඨිය නැහැ. සම්මාදිට්ඨිය නැති කෙනාට ආරේෂ්ඨාංගික මාර්ගයක් නැහැ. එයා භාවනා කරන්න පුළුවන්. රූපයක් තියෙනවා ඕක වෙනස් වෙනවා කියලා බලන්න පුළුවන්. ඕක මගේ නෙමෙයි, මම නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කිය කියා ඉන්න පුළුවන්. හැබැයි දහම අහලා දැකලා නැත්තම් ඕක නිකන් වචන ගොඩක් විතරයි. එතනයි මේ මේ මේක තේරුම් ගන්න ඕන කියන්නේ. හරි දැක්මක් ඇති කරගන්න. ආයතන පිරිසිඳ දකින්න. එතනයි දැන් ඇහැ පිරිසිඳ දැක්ක. ඇහි ඇත්ත ඇති හැටි. ඥානං පස්සං යථාභූතං වුණත් සම්මාදිට්ඨිය තියෙනවා. ඇහෙන් දැනගන්න රූප ගැන ඥානං පස්සං යථාභූතං. එතකොට සම්මාදිට්ඨිය තියෙනවා. එයාට විදර්ශනෙයි තියෙනවා. මාර්ගයේ තියෙනවා. ඒක ඇති කරගන්න තමයි අපි දහම දැන් මෙතන චතුරාර්ය සත්‍ය මෙතන යෙදෙන්නේ කොහොමද කියන එක ගැන නුවණක් තියෙනවා. හරි. දුක කියලා දෙයක් තියෙනවා. ඒක ඇති වෙන්නේ මේ මේ හේතු යෙදිලා මෙතන. ඔය හේතු යෙදුම් නැත්තම් කොහොම දුකක් ඇති වෙන්න බෑ කියලා නුවණක් තියෙනවා. ඒ නුවණ ඇති කරගන්න තමයි අපි දහමක් අහලා නුවණින් විමසන්නේ. මං කියන්නේ ඔන්න ඕක ඇති කරගන්නකම් මම විදර්ශනා කරනවා කිව්වට ඒක මේ ලෝකෝත්තර මාර්ගේ නෙවෙයි. මොකක් හරි වැඩනවා තමයි භාවනා කරනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ වැඩෙන්නේ සමතේ. නේද? ලෝකෙට අයිති යම් කිසි දැක්ම. දර ලෝකෙට අයිති දැක්ම කියන එක දැන් අපිට ඔහොම කිව්වට ඉතින් ඔක එච්චර තේරෙන්නේ නැහැ. ඉඳ තමයි මම අර උපමාව ගන්න. වතුරට එබෙන බල්ලා. වතුරට එබෙන බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවනේ. නේද?
දැන්
ඒක තමයි ඒ විශ්වාස කරන තාක්කල් ඌ ලෝකෙට අහු වෙලාද නැත්නම් ඇත්ත ඇති හැටි දැකලා ලෝකෙට නේද? එතකොට එයා විදර්ශනේ කළා නම් ඔය මුලාවෙන් මිදෙන්න ඕන නේද? මුලාවෙන් මිදෙන්නේ නැත්තම් ඔකට විදර්ශනය කියලා කියන්න පුළුවන්ද? බෑ නේද? මම ඔක තේරුම් ගන්නවා. එතකොට තවන්න පුළුවන් විදර්ශනේ මොකද්ද නැත්? අනිත් එක මොකද්ද කියලා හඳුරගන්න පුළුවන්. හරි. එතන තමන් කරන භාවනා ටික අර බල්ලා කළොත් ඌට අඩු ගානේ එතන මුලාවෙන්වත් නිදෙයිද කියලා බලන්න. ශරීරයක් තියෙනවා. බල්ලත් කියන්නේ අන්න බල්ලෙක්ගේ ශරීරයක් තියෙනවා. නේද? අන්න බල්ලෙක් ඉන්නවා කියලානේ ඌට හිතෙන්නේ. දැන් අපි කරනවා ශරීරයක් දැක්ක ගමන් බලන්න ඔතන තියෙන කෙස්ලොම් නියදත් සම්මස්නහර ගොඩ 233. නේද? අපි දැන් ශරීරයක් දැක්ක ගමන් මෙනෙහි කරනවා. ඔතන තියෙන්නේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ගොඩ. බල්ලත් දාන්න බල්ලෙක් ඉන්නවා. ඔය බල්ලා බල්ලෙක් නෙමෙයි ඔය කෙස්ලොම් නියදත් සම්මස්නහර මේ කොටස් ගොඩ. නේද? ඒවා වුණා පිළිකුලයි දුකඳයි සුභයි අසාරයි එහෙම නිකන් දෙගහන පිළිකුල සාගත දේවල් ගොඩක් කියලා බලන්න පුළුවන් නේද? දැන් දැන් ඔක මෙනෙහි කරන්න. ඒක කවුද දන්නේ? බල්ලාද අපිද? අපිනේ. බල්ලාට නුවණක් තියෙනවා. දැන් බල්ලා ඉන්නේ අන්න බල්ලෙක් ඉන්නවා කියන එකේනේ නේද? විස්තර ඕන එකක් වෙන්න පුළුවන්, ලස්සන වෙන්න පුළුවන්, කැත වෙන්න පුළුවන්, මං වගේ වෙන්න පුළුවන්, ඇති වෙන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ බල්ලෙක් ඉන්නවනේ, ශරීරයක් තියෙනවනේ බල්ලෙක්ගේ. ඔක බාර අරන්නේ. දැන් අපි ශරීරයක් තියෙනවා කියලා දැනගත්ත ගමන් කරන භාවනාව මොකද්ද? දෙතිස්කුම්. කෙස්ලොම් නියදත් සම්මස්නහන් ගොඩ. බල්ලටත් ඕක කරන්න උගන්වන්න. හොඳටම පුරුදු වුණොත් ශරීරයක් දකිනකොටම නේ ඔය ශරීරයන් නෙමෙයි එතන තියෙන්නේ කොටස් ගොඩක් කියලා මෙනෙහි කරනවානේ. නේද? මේ බල්ලත් තත් ඒක වෙනවනේ එතකොට. ඒ භාවනාව නම් කරන්නේ. නේද? ඔය භාවනාව නම් පුරුදු කළේ රූපයක් දකිනකොටම රූපයක් තියෙනවා කියලා හිතනකොටම ඔය විදිහට නේද? ඒක තමයි හොයාගන්න කියන්නේ. දැන් මුලාව දුරු වෙනවද නැද්ද? එහෙනම් ඒක විදර්ශනයක්ද සමතයක්ද? ඒ භාවනාවේ ප්‍රයෝජනයක් නැද්ද? අලීමත් අඩු වෙනවා තරහවත් අඩු වෙනවා. නම් ප්‍රයෝජනයක් තියෙනවා. නේද? ඇත්ත ඇති හැටියට දැක්කේ නැතත් තරහ ගියේ කඩු කරලා වෙනද වතුරට ඉබිලා බිරුවා දැන් බුරන්නේ නැහැ. ඔය කොටස් ගොඩකට මම මොකටද බුරන්නේ? නම් ප්‍රයෝජනයක් තියෙනවා. ඒ ප්‍රයෝජනේ තියෙන්නේ මොකටද? ඔන්න අඳුරගන්න. මොනවද දුරු කරන්නේ? ඔව් ඒවට කියනවා නීවරණ. ලොකු තරහක් ගිහින් තිබුණා නම් නැත්නම් රාගයක් ඇවිල්ලා තිබුණා නම් ඒවා දුරු කරනවා. ඒවා දුරු කරනවා කියන්නේ ඒවා යටපත් කරනවා. මේ මේ නුවණින් මෙනෙහි කරනවා. නේද? ඔව් එතෙන් දැන් තේරුම් ගන්න ඕන මොකද්ද මේ වෙන්නේ? මේ භාවනාවෙන් තියෙන ප්‍රයෝජනේ මොකක්ද? ප්‍රයෝජනයක් තියෙනවා, ප්‍රයෝජනයක් නැතුව නෙවෙයි. අපි නීවරණ ගොඩේ ඉන්නවා නම් අපිට නීවරණ යටපත් කරගන්න භාවනාවක් තියෙනවා නේද? ඒක හොඳයි නේද? දැන් කෙනෙක් දැක්ක ගමන් තරහ යනවා නම් නේද? මේ තරහ අඩු කරගන්න අර භාවනාව පුළුවන්. දකින කොටම කොටස් ටික වෙන් කරනවා. පුළුවන්. කන්නාඩියෙන් බලලා කරන්න පුළුවන් භාවනාව. අර තියෙන්නේ මගේ ශරීරයේ මෙන්න මේ වගේ ශරීරයක් ඕක. මේක හැදිලා තියෙන්නේ කොහොම අවුල් ලස්සනයි කියලා හිතුණාට ඔතන තියෙන්නේ මෙන්න මේම කෙස්ලොම් ඊද සම්මස්නහර ගොඩක් ඕක පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි එහෙම පුළුවන්. ඒක කරන්නත් ඕන. කන්නාඩියේ ප්‍රතිබිම්බය බලාගෙන කළත් ඕක ශරීරෙ හිතෙන් මවාගෙන කළත් ওই දෙකේ වැඩි වෙනසක් නැහැ. නේද? ඈ? ප්‍රතිබිම්බ ඔව් ඔව් ප්‍රතිබිම්බ වුණාට කමන්නේ. කෙලස් යටපත් කරනවා. ඈ? එතකොට ඔන්න රූපයක් තියෙනවා කියලා හිතාගෙන ඔක කඩලා බින්දලා බලන්න. මේ තියෙන රූපයක නේ කොටස් බලන්න. ඒ තියෙන රූපයක බලනවා කියන්නේ කායනුපස්සනාවට අයිතිද නැද්ද? අයිති. සමතේද මොකද්ද කියන එක පස්සේ ඒවා ගන්න. කායනුපස්සනාව දෙතිස්කුණ මේ කායන වස්සන නේ. ඔක හැදිලා තියෙන්නේ සතර මහා ධාතුයෙන් කියලා බැලුවත් ඒත් බලන්නේ කය ගැන, රූපයක් ගැන, කායන වස්සන. ඕක වෙනස් වෙලා යනවා කියලා බැලුවත් ඒත් කායන වස්සන. අනිත්‍ය අනිත්‍ය වෙනස් වෙලා යනවා කියලා බැලුවත් දැන් තියෙන රූපේ වෙනස් වෙනවා. ඔය ටික අර බල්ලටත් කරන්න පුළුවන්. අන්න බල්ලෙක් ඉන්නවා, ඔය බල්ලා වෙනස් වෙනවා යනවා. නැත්නම් ඔය රූපේ හැදිලා තියෙන්නේ ආහාරයෙන් කියලා බලන්නත් පුළුවන්. ආහාර නැති වුණොත් ඕක නැති වෙලා යනවා. එහෙන් බලන්නත් පුළුවන්. හරි. දැන් එතන අපේ තියෙන දැඩි ඇලීම් ගැටීම් අඩු කරගන්න පුළුවන් වයිදී. හැබැයි තාම ලෝකයේ ඉක්මවා යන දැක්මක් ඇවිල්ලාද? ඇත්ත ඇති හැටි දකින්නක්ම දැක්මක් ඇවිල්ලාද ලෝක උත්තර දැක්ම? නෑ. දහම නොදන්න කෙනාටත් ওই ටික කරන්න කියලා කියන්න පුළුවන්. එයා කළොත් එයාගේ අර කෙලස් නීවරණ අඩු කරගන්න පුළුවන්. දැන් ඔන්න බුදුහාමුදුරුවෝ දැන් සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් ආයතන පිරිසිඳ දකින්න කියනවනේ ඥානම් පස්සම යතාවු. දැන් ඔය රූපෙටම අපි තව පොඩ්ඩක් එහාට ආයතන ටික දැම්මු. අපි ඔය රූපේ තියෙන බව දැනගත්තේ කොහොමද? ඇහෙන් දැකලා. නේද? තමයි ශරීරයක් තියෙනවා කියලා දැනගන්නේ ඇහෙන් දැකලා. නේ? ඇහෙන් දැකලා විතරද? ඇහැට පුළුවන් මොකද්ද? වර්ණ සටහනක් කරන් දෙන්නේ, ප්‍රතිබිම්බයක් කරන් දෙන්නේ. නේද? ওই ප්‍රතිබිම්බේ ඉන්නවද අපි දකින්න කෙනා? නෑ, එතන වර්ණ සංඥාවක් විතරයි. එහෙනම් කෙනෙක් ඉන්නවා ශරීරයක් තියෙනවා කියන එක කවුද කියන්නේ? සිත. අනිත් දකින්න එකට අනුව සිතන. නේද? හිතන කොට නේද හිත දැනගන්නේ ඔහොම පේන්නේ මෙන්න මෙහෙම කෙනෙක් කියලා. එතකොට අර දැනගත්තු ටිකට තව જાති ටිකක් අපි දාලා නේද කෙනෙක් කරනකොට. එයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද ලස්සන කෙනෙක්ද කැත කෙනෙක්ද අරම මේවා ඕවත් දාලා නේද? මිනිස්සෙද්ද බල්ලෙද්ද දෙයක්ද අන තියන දෙයක්ද නැති දෙයක්ද ඔක්කොම දාලා නේද? කවුද මේ ටික කරන්නේ? ඇහැද හිතද? සිත. ඇහැ වර්ණ සටහන ආරම්භ වුණා විතරයි. හිත තමයි ඊටු ටික දාන්නේ හදන්නේ. හිතෙන් හදලා දෙයක් හිතෙන්ම දැනගන්නවා. ඊළඟට මොකද වෙන්නේ? අපි විශ්වාස කරන ඔය දැනගත්තු දේ අන්න අර එළියේ තියෙන එක. නේ. අන්න දැන් ආයතන පැත්තෙන් බලනවා රූපය ගැන. අර එළියේ ඉන්න කෙනා ගැන දැනගත්තේ කොහොමද? මේ මේ ඇහෙන් දැකලා. මේ ඇහෙන් මොකද කළේ? වර්ණ සටහනක් අරන් දුන්නා. ඇහැට පුළුවන් ඔච්චර. අපේ හිත ඕකට අනුව හිතුවා. නේද? වර්ණ සටහන ඇහැ අරන් දීපු වර්ණ සටහනට අනුව හිතන. හිතනකොට ඔන්න ආමේ මෙයා කියලා ඔන්න පුද්ගලයෙක්ව හදාගන්නවා. ඒ හදාගත්තු ටික අයිති අන්න වඩන්නේ. දැන් අපිට පේනවද පණ තියනවද නැද්ද කියලා? ඒක හිතලා දැනගන්න එකක් නේද? නේද? පණ තියෙන ශරීරයක් කියලා දැනගන්න හිතෙන් නේද? මැරිච්ච ශරීරයක්ද පණ තියෙන එකක්ද කියලා? මොකක් හරි හින්ද? ඔව්.
එතකොට ඒ කියන්නේ
ප්‍රතිබිම්බය කියලා වෙනවා. ඒක දැනගන්න. අයියෝ තමයි. මම අහන්නේ මොනවා හරි හින්දා පණ තියනවා කියලා දැනගන්නේ අපේ හිත නේද? ඇහැට පුළුවන් වර්ණ සටහන් අරන් දෙන්න විතරනේ. නේද? ඇහැට බෑනේ පණ තියනවද නැද්ද කියලා දැනගන්න. මේ කණුව හිතන කොට නේද පණ තියෙන ඉසලා ශරීරයක් කියලා දැනගන්නවා ඊළඟට පණ තියෙනවා කියලා හිතනවා. දැන් හිතපු දේ නේද ආයි අර ශරීරයට අයිති කියලා හිතනවා. අර තියෙන්නේ පණ තියෙන ශරීරය. මේ පැත්තේ හිතෙන් හදපු ටික ආයි ගෙහින් දානවා අපි විශ්වාස කරන එළියේ තියෙන ශරීරෙට. නේද? පණ තියෙන ශරීරය. ඒ ගෑනු කෙනෙක්, පිරිමි කෙනෙක්. තව ඉතින් විස්තර ටික දෙනවා මගේ යාළුවේ. නැත්තම් මගේ කවුද කියලා නේද? අම්මා තාත්තා පුතා දරුවෝ. නේද? ඒ ඔක්කොම මේ පැත්තෙන් නේද හදන්නේ? හදලා අරකට අයිති කියලා අපි විශ්වාස කරනවා. මන් දන්න දේ හරි කියලා විශ්වාස
කරනවා.
දැන් බල්ලා වතුරට එබිලා ගලෙත් ඕක නේද? ඇහින් වර්ණ සටහන අරන් දුන්නා. හිතෙන් ඕක ගැන හිතුවා. එනකොට ඕ බල්ලේ. ඒ බල්ලට පණක් තියෙනවා. ඒ හිතපු ටික ආයි ගිහින් දැන් අර එළියේ රූපේ තියෙනවා කියලා විශ්වාස කරන තැනට ඊට පස්සේ නේද පුරන්න පටන් ගන්න. දැන් ආයතන පැත්තෙන් බැලුවොත් ඔන්න ඔතන සිද්ධ වෙන දේ ඇත්ත ඇති හැටි දකින්නව නේද? ආයතන බැලුවේ නැත්තම් අපි අපිට ඕන දේ දැකලා. ආයතන පැත්තෙන් බලන්න පුරුදු වුණොත් ඊට වඩා වෙනස් ස්වභාවයක් පේනවා. ඇහැට පුළුවන් වර්ණ සංඥාවක් කරන් දෙන්න විතරයි. හිත තමයි ඕක ගැන හිතුවේ. හිතලා එක එක අදහස් ටිකක් හිතාගත්තා. ඒ අදහස් ටික අර එළියේ තියෙන එකට අයිති කියලා විශ්වාස කරනවා. අහම සිද්ධියක් නේද? ඇත්ත ඇති හැටි. අපි පිළිගත්තත් නේද? වෙලා තියෙන්නේ මොකද යන්නේ? අන්න ඒකට අපි බුදුදහම උදව් කරගන්නවා. මහඳුරෝ පෙන්නනවා මේ ආයතන පිරිසිඳ දකින්න ආයතන වලට කරන්න පුළුවන් මොකද්ද කියලා හොඳට දකින්න නුවණින් දකින්න. යථාභූත ස්වභාවය දකින්න ඥානං පස්සං. ඒක දැනගන්න ඊළඟට දැක්මක් කරගන්න. අන්න එයාට දැන් සම්මා දිට්ඨිය තියෙනවා. සම්මා දිට්ඨිය තියෙන කෙනාට ඔන්න දැන් රූපේ ගැන බලන්න විදිහක් තියෙනවා. එයා බලන්නේ අර අනිත් ලෝකයට අයිති වෙලා බලපු විදිහ නෙවෙයි දැන්. ඔව් මොකක් හරි ඇත්ත ඇති හැටි අපි දැන් හිතට පෙන්වන්න ඕන. හිත කියන දේ අපි පිළිගන්න නෙවෙයි. සිද්ධ වෙන ස්වභාවය ඇත්ත ඇති හැටි හිතට පෙන්වන්න. වා ඔහොම කිව්වට මෙතන මෙහෙම නේ වෙලා තියෙන්නේ. මේ ආයතනෙන්නේ ඕක දැනගෙන තියෙන්නේ. කියලා ආයතන පැත්තෙන් පෙන්වන්න. ඒක උදව් වුනේ මොන ආයතන? ඇහැයි හිතයි يعني මනස චක්කායතනයි මන ආයතනයි නේද? ඔය දෙකේ ක්‍රියාකාරීත්වයක් නේ වෙලා තියෙන්නේ. ඔතන ඇත්ත ඇති හැටි දන්නේ නැති නැත්නම් සිහිය නුවණ පිහිටියේ නැති හින්දා නේද අපි එළියේ රූපයකට අහු වුණේ. අනะ දැන් බාහිර රූපය ගැන සිහිය නුවණ පිහිටනවා තා අපි සම්පජානෝ සතිම. මේකට උත්සාහ කරනවා. දැනුත් කරන්නේ කාය අනුපස්සන. එළිය ශරීරයක් තියනවා කියලා කළෙත් කායනුපස්සනාව. තාම කරන්නේ ඒ රූපය ගැනමයි මේ මෙනෙහි කරන්නේ අනුපස්සනා කරන්නේ. හැබැයි දැන් වෙනස්. නීවරණයටපත් කරනවා විතරක් නෙමෙයි දැන්. රූපය ඇති වෙන්න සමුදයත් අපි පෙන්වනවා. මේ පැත්තේ මේ සමුදේ යෙදුණහින්ද නේද අරහි රූපෙ විහිදි. මෙතන ඇත්ත ඇති හැටි නොදන්න අවිද්‍යාව මුලාව හින්දා නේද අපි අපේ හිතේ හදපු ටික ගෙහින් එළියේ රූපයකට අයිති කියලා බාරගත්තේ. අපේ හිතේ හදන ඒවා කවදාවත් එළියේ රූපයට අයිති වෙන්න පුළුවන්ද? බෑ. අන්නව නුවණක් එන්නවා. ඒ නුවණ ගන්න තමයි දහමක් අහලා නුවණින් දකින්න ඕන. මේ ආයතන පිරිසිඳ දකින්න නුවණක් ඕන. බුදුහන්දුර පෙන්නන ඇහැගෙන නුවණින් දකින්න යථාභූත ස්වභාවය ඥානං පස්සං යථාභූතං. ඇහෙන් දැනගන්න රූප ගැන නුවණින් දකින්න ඥානං පස්සං යථාභූතං. එතනම විඥාණය ගැන ඥානං පස්සං යථාභූතං. විඥාණය මොනවද කරන්නේ? විඥාණය කරන ටික තමයි ඔය කිව්වේ. අපට වහනවා මේ ඇත්ත. විඥානේ තමයි කියන්නේ ආ ඔය එළියේ තියෙන දේමයි මේ දැනගත්තේ කියලා. අර ඇත්ත සිද්ධිය ආයතනවල ක්‍රියාකාරීත්වය වහනවා. නේද? මේ එළියේ තියෙන දේමයි ඔය දන්නේ කියලා ලෝකෙට අහු කරනවා. ලෝකෙට අහු වුණ ගමන් එළියේ තියෙන රූපේ අපි බාර ගන්නවා, පිළිගන්නවා, බැස ගන්නවා, සතුටු වෙනවා, අර ඔක්කොම වෙනවා. රූපේ මුලා වෙනවා. රූපේ සිහි මුලා වෙනවා ඇත්ත ඇතියට දන්නේ. එතකොට මොකද වෙන්නේ? ඔන්න තණ්හාවට දැන් ඉඩ දුන්නා. තණ්හා පවද්දති, තණ්හාව වර්ධනය වෙනවා. ඒතරෝක වෙන්නේ සම්මා දිට්ඨිය ඇතුව නුවණ ඇතුව සිහිය නුවණ පිහිටියා. ඒත් සතිපට්ඨානෙම තමයි. ආතාපි සම්පජානෝ සතිම. රූපය ගැන දැනගන්න රූපයේ මොකද්ද? රූපය හටගත්තේ මෙහෙමයි. රූපේ නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා නුවණකින් දැන් බලමු. සමුදයයි නිරෝධයයි එක්ක බලනවා රූපේ දිහා. දැන් තියෙන රූපේ නැති වෙලා යනවා කියන එකයි. ඒ රූපේ හටගත්තේ මෙන්න මෙහෙම සමුදයකින් මේ සමුදේ යෙදුන් නැත්නම් ඔහොමයි හටගන්නේ කියලා දකින එකේ ලොකු වෙනසක් තියෙනවා. ඒක තමයි. මේ යථාභූත ඥානය ගැන අවබෝධයක් ඇතුව ඕක බලනකොට තමයි යථාභූත ඥානය ඇති වෙන්නේ. අත් ඇති හැටි දකින්න පුළුවන්. දැන් වෙන්නේ අර තියෙන රූපේ වෙනස් වෙනා නෙමෙයි. රූපේ නොපිහිටන පැත්තකට. ඕක අවිද්‍යාව නිසායි, මුලාව හින්දාමයි ඕක පිහිටි. ඇත්ත ඇති හැටි දකින්න දකින්න අර රූපේ පිහිටන්නේ. ටික ටික නැචකින්චි ලෝකේ උපාදීය ටිකත්තට නේද යන්නේ. එනස උපාදාන කරන් රූප තිබුණා. ඇත්ත දකිනකොට අර වතුරේ ඉන්න බල්ලෝ වගේ තමයි. ඇත්ත දකින්න. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සංඥාව කියන්නේ මිරිඟුවක් කියලා. සංඥාව කියන්නේ මිරිඟුවක්. ඇහෙන් අරන් දෙන්නේ සංඥාවක් විතරයි. මොන සංඥාවද ඇහෙන් අරන් දෙන්නේ? රූප සංඥාව, වර්ණ සංඥාව. ශබ්ද සංඥා අරන් දෙන්න බෑ හැට නේ. දැන් කණෙන් අරන් දෙන්නේ ශබ්ද සංඥා, සංඥාව මිරිඟුවක්. අපි මිරිඟුව දැකලා වතුර තියෙනවා කිව්වා වගේ තමයි අර ඉදී දෙයක් තියෙනවා කියන එක. සංඥාවක් දැකලා රූපයක් තියෙනවා කියන එක. ආ. ආ, ඉතින් මිරිඟුව දැක්කහම වතුර කියලා හිතන්නේ අපිනේ. අපි හිතන එක එළිය තියෙනවා කියලා විශ්වාස කරනවා. මිරිඟුවේ මිරිඟු ස්වභාවය දකින්නේ. නේද? ඔන්නෝගේ පැත්තෙන් හිතනකොට ප්‍රශ්න ගොඩක් විසඳෙයි ඉතින් ඒක. තව තියනවද අහන්න ඒක? මමෙක් නැහැ කියලා හිතුවට වැඩක් නැහැ. මේ වචන ගොඩක් හිතනවා. මමෙක් නැති බව අවබෝධයක්. මම නෑ මගේ ආත්මෙ නෙමෙයි කියා හිටියට හරියන්නේ නෑ. මම බල්ලත් වතුරට එවිලා කී කියා ඉඳී මම නෑ මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි. හැබැයි බල්ලෙක් නම් ඉන්නවා රෙ. ඔය බල්ලා මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කී කියා ඉඳී. අපිට හිතෙනවා තියනවා කියලා. එතකොට ඒ හිතෙන එක දිහා නුවණින් සිහිය නුවණ පිහිටන්න කියලා බලන්න. මොන ආයතනෙන්ද ඔක දැනගත්තේ? ඔක තියනවා කියලා දැනගත්තේ මොන ආයතනෙන්ද? ආයතන ගැන වෙනම නුවණක් තියෙනකොට මේ ආයතනෙට මෙච්චරයි කරන්න පුළුවන්. මෙන්න මේ සංඥාව ආයතනෙට අදාළ සංඥාව රන් දෙන්න විතරයි ආයතනෙට පුළුවන්. ඊට වඩා දෙයක් බෑ. ඔක පැහැදිලිව අවබෝධ කරගන්න. ඇහැට පුළුවන් වර්ණ සංඥාවක් කරන් දෙන්න විතරමයි. ඊට වඩා කිසිම දෙයක් බෑ. කනට පුළුවන් ශබ්ද සංඥාවක් කරන් දෙන්න විතරමයි. ඊට වඩා කිසිම දෙයක් බෑ. හරිද? කයට පුළුවන් ස්පර්ශ සංඥාවක් කරන් දෙන්න විතරමයි. මේ සංඥාවේ නෑ එළියේ තියෙන්නේ මොකද්ද කියලා. සංඥාව මිරිඟුවක් විතරයි. අපි තමයි මේ හිත තමයි අර විඥාණයෙන් තමයි කියන්නේ ඔන්න මොකද්ද තියෙනවා කියලා. මායා ආකාරය. ඒක තේරුම් ගන්න ඕනේ. ඒවා එන්නේ කොහොමද? එදා අපි සිහිය නුවණ පිහිටියද ආයතනෙ වැඩ කරනකොට. එදා මුලාවෙන් හදපු රූප ටික නේද දැන් මතක් වෙලා එන්නේ. අතීතෙත් අවිද්‍යාවෙන් ආයතන පරිහරණය කරපු නිසා නේද ඔවා හදාගත්තේ. දැන් ඇවිල්ලා තියෙන්නේ ඒවා. එදා සිහිය නුවණ පිහිටියානම් ඒත් බාහිර දෙයක් බාරගන්නේ නැහැ. මේ පැත්තත් ඕන්නම් ඉතින් ටික ටික වේයි එතකොට. නෑ ඒක එතන බලන්නේ දැන් අපිට මේ මේ වර්ණ සංඥාව එනකොට ඇයි මෙහෙම හිතුනේ? ඒකටත් හේතු තියෙන්නේ නැහැ. නේද? අහෙන් මෙහෙම සංඥාවක් කරන් දෙනකොට ඔය සංඥාව නැතුව ඔකට අදාළ රූප ටිකක් ගැන හිතුවේ මොකටද? සද්දයක් ඇහෙනකොට අපි රූප ගැනනේ හිතන්නේ. සද්ද ගැන නෙමෙයි, සද්දට අදාළ මෙන්න මේ රූපෙන් තමයි ඔය සද්ද ආවේ කියලා හිතන්නේ. ඒ ටික කොහෙන්ද ආවේ? අන්න පේනවා කලිනුත් අපි කන ගැන සිහිය නුවණ පිහිටල නැහැ. එහෙම ඉතු කරගත්තු ටිකක් තමයි මේ එන්නේ. කන විතර නෙමෙයි ආයතන හයේම. ඒකට ඒ සද්දට අදාළව ඇහෙන් දැක්ක දෙයක් නිරන් සිහි කරගන්න. රහගෙන සිහිය නුවණ පිහිටලත් නැහැ, කනගෙන සිහිය නුවණ පිහිටලත් නැහැ අතීතින්. ඒ ටික උදව් වෙලා තමයි මේ මොහොතේ අපිට රූපමැවි මේවි පේන්නේ වට අදාළව. ඒවා පෙනුණත් දැන් ඒ එහෙම පේන එක නෙවෙයි මේ නවත්තන්න කියන්නේ. මේක නවත්තන්න යන්න එපා. මේක දැනට කරන්න බෑ. ඔව් සද්දයක් ඇහෙනකොට රූප අර කුරුල්ලෙක් කියලා හිතන එක නවත්තන්න බෑ. ඈ අපිට පුළුවන් දැන් පොඩ්ඩක් ඒක වුණේ කොහොමද? සද්දයක් ඇහුණා සද්ද සංඥාවට අනුව හිතුවා. එතකොට හිතෙන් දැනගත්තු රූප ටිකක් නේ ඔය පෙනුනේ. ඒක එළියෙන් තියෙන එක ඔන්න පොඩ්ඩක් නවත්තන්න පුළුවන්. හිතෙන් හදපු ටික අපි හිතපු ටික කොහොමද එළියේ රූපෙට අයිති වෙන්නේ? එහෙම වෙන්න බෑනේ. කියන එක පෙන්වන්න පුළුවන්. හිතන එක නවත්තන්න බෑ. අපිට පුළුවන් ওই හිතන දේ එළියේ තියෙන විදිහක් නැහැ නේ අපි හිතපු ටික. කියන තැන පෙන්වන්න පුළුවන් පොඩ්ඩක් සිහියෙන් නුවණින් හිතියු. නේද? අන්න ඒක තමයි මුලින්ම කායනුපස්සනාවේදී පෙන්වන්න තියෙන්නේ. අපි දැනගත්තු රූපයක් අර සමුදේ පැත්ත බලනවා මෙහෙ. තමන්ගේ පැත්ත. මෙන්න මේ හේතු යෙදුනා හින්දා නේද ওই රූපේ බාරගත්තේ. කියන එක. එතකොට ඔතන අන්න දැන් තේරුම් ගන්න ඕන එළියේ රූපයක් තියෙන ඔය රූපෙට අරව මේවා වෙනව නැත්නම් රූපේ හැදිලා තියෙන්නේ මෙහෙමයි කියලා බලන එකකුත් තියෙනවා. ඒක තාම රූපේ පිළි අරගෙන රූපය ගැන බලන එක. තව පැත්තක් තමයි ඔය රූපය හටගත්තේ අපි ආයතන පැත්තෙන් බලනවා මෙහි තියෙන මුලාවක් හින්දා නේද එළියේ තියෙන එකක් බාරගත්තේ. මේ සමුදේ යෙදුන් නැත්නම් මේ හේතු යෙදුන් නැත්නම් ඔහොම දෙයක් පිහිටයි. දැන් පේන්නේ වෙනස් පැත්තක්. රූපේ තියනවා තියෙන එක වෙනස් වෙනවා කියන එකයි නේද? මේ පැත්තේ මුලාවක් යෙදෙනකන් අර හි රූපය බාරගත්තා මේ මුලාව නැත්නම් ඔහොම දෙයක් පිහිටන්නේ නැහැ. කියන දේ දකින කොටයි දැන් වෙනස් පැත්තක්. දැන් ලෝකයේ ඉක්මවා ඉස්සෙල්ලා රූපෙට අහු වුණා රූපයක් තියෙනවා කියලා ගත්තා දැන් රූපෙට අහු වෙන්නේ නැහැ රූපේ ඉක්මනවා රූපේ පිහිටන්න ගියන් නැති වෙනවා අර සතහන් ගොඩක් විතරයි වතුරේ ඇති වුණ ඡායාව වගේ කියන මට්ටමකට එනවා ඒක තමයි මිරිඟු ස්වභාවය මේ සංඥාවල මිරිඟු ස්වභාවය ටික ටික දකින්න පුළුවන් ඒ බුදුහාමුදුරුවෝ දීපු උපමාව තමයි මිරිඟුව කියන ඒ තමයි මම කියන්නේ අනිත්‍ය කියන එකේ දෙවිදිහක් තියෙනවා ලෝකෙට අයිති එක තමයි තියෙන දේ වෙනස් බුදුහාමුදුරුව පෙන්වන්නේ මේ කෙලෙස් දුරු කරන්න නම් බලන්න කියලා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ කියන එක නෝකට කියනවා අනිත්‍ය සංඥාව වඩනවා කියලා සමුදයයි නිරෝධයයි දකින්න ඒ පැත්තෙන් සමුදයක් බලන්න පුළුවන්.
ඔව්.
ඔව් හේතුව නිසා හටගත්තේ. දැන් හේතුව තියෙන්නේ කොයි පැත්තේද?
ඒ
ඵලය. ඵලය තියෙන්නේ එළියේ. හේතුව තමන් තුළයි. හේතුව කියන්නේ අවිද්‍යාවයි මුලාවයි. ඒක තියෙන්නේ කොහෙද? තමන් තුළ. ඇත්තටම දන්න ගම. ඒකනේ හේතුව වෙලා තින්නේ නේද? සමුදේ වෙලා තින්නේ. ඒ නිසා තමයි අපි බාහිර රූප බාර ආරම් තින්නේ, අභ්‍යන්තර රූප බාර ආරම් තින්නේ. රූප දෙකටම අහු වෙලා තින්නේ මේ අවිද්‍යාවයි මුලාවයි. ඒ නිසා තමයි ඒවට තණ්හා කරන්නේ. ඒකට මේ අවිද්‍යා මුලාව නුවණින් දකින්න ඕන. පැහැදිලිද? ප්‍රශ්න තියෙනවද? අහන්න පැහැදිලි නැත්නම් අහන්න දෙන්න. ඇති වෙන නැති වෙන කියනකොට මොනව ඇති වෙන නැති වෙන? මොකක් හරි රූපයක් ගැනනේ දැන් බලන්න ඕනේ. අපි දැනගත්තු රූපයක් නේද? ඒ රූපේ බාහිර රූපයක් වෙන්න පුළුවන්, තමන්ගේ අජ්‍යත් රූපේ වෙන්න පුළුවන්, ශරීරේ වෙන්න පුළුවන්, එළිය රූපයක් වෙන්න පුළුවන්. දැන් බලනවා ඒ රූපේ ගැන දැනගත්තේ මොන ආයතනෙ? ඇහෙන්ද, කනෙන්ද, නාසෙන්ද, දිවෙන්ද? ඔහොම ආයතන ටික වෙන් කරගන්න. ඊළඟට බලන්න ඒ ආයතනෙට පුළුවන් මොකද්ද? හැකියාව මොකක් හරි සංඥාවක් දෙන එක විතරයි නේ. ඒ සංඥාවේ තියෙන අඳු රූපය නෑ. සංඥාව කියන්නේ මිරිඟු ස්වභාවය. ඒකට හිතනකොට නේද අපිට රූප ටිකක් හිතට පෙන්නේ. ඒකෙත් ඇත්ත නදන්න කම හින්දා නේද ඕවා එළියේ තියෙනවා කියලා විශ්වාස කළේ. මේ පැත්තෙන් පෙන්නනවා මිසක් ඕක අනිත් පැත්තෙන් පෙන්නන්න යන්නේ පාන්න අර තියෙන රූප නෑ කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒක වෙන කතාවක්. හරි. එහෙම දෙයක් නෙවෙයි මේ කියන්නේ. එළියේ මුකුත් නෑ කියන එක නෙවෙයි මේ කියන්න හදන්නේ. මොකද මේක කියනකොටම ඕකෙන් පටන් ගන්න හදනවා. එහෙම ගියොත් මේක දකින්න බෑ. එතන අපි ගන්න ඕන අපි රූපයක් දැනගත්තා නම් ඒක දැනගත්තේ කොහොමද? එළියේ තියෙනවද නැද්ද කියන එක නෙමෙයි මේ හොයන්නේ. අපි යම් කිසි දෙයක් දැනගත්තා නම් මගේ හිතම නොහරි දැනගත්තා නම් ඒක දැනගත්තේ කොහොමද කියන එක තමයි මේ හොයන්නේ. හරි. ඒද බාහිරේ තියනවා කියලාවත් නැහැ කියලාවත් නෙවෙයි මේ කියන්නේ. ඕක ගැන මොකක් කිව්වත් ඕක දැනගත්තේ කොහොමද කියන පැත්ත හොයන්. ඔව් විඥාණයෙන් අපිට කිව්වේ කොහොමද රූපයක් තියෙනවා කියලා. ඒ කියන්නේ උදව් උනේ කවුද? ඒවට ක බලන්න. දැන් විඥාණයෙන් කියන දේ ඇත්තද නැත්තද කියන එක නෙමෙයි මේ. විඥානේ ඔක කිව්වේ කොහොමද? මොන උදව් කරගෙන? විඥානේ ඇත්ත ඇති හැටි බලාගෙන යනවා. එතකොට එයාට අපිව මුලා කරන්න බැරි වෙනවා. ඇත්ත දන්නේ නැත්නම් නේ මුලා කරන්න පුළුවන්. ඇත්ත දකිනකොට එයාට අපිව මුලා කරන්න බැරි වෙනවා. තේ ඕක බුදුහාමුදුරෝ පෙන්වන්නේ මේ බාහිරෙන් කරන්න බෑ. ලෝකේ දකින්න එක තමන් තුලින් කරන්න ඕන. ඒක විදර්ශනය කියන එක තමන් තුලින් කරන දේ. තමන් තුලින් කියන්නේ ආයතන තුලින්. මේ බම්බයක් වමන ශරීරය තුලින් මම දකින්න තියෙන්නේ. එළියෙන් දැකලා කවදාවත් ලෝකේ ඇත්ත දකින්න බෑ. මොකද ඒකට මුලාවට අහු වෙලාමයි. මුලා වෙලාමයි.
භාවනා කරන්නේ දැන් දෙන්නේ
මොකුත් වෙන්නේ නැහැ
කියන්නේ.
එතකොට මහා නගරන්නේ ඉස්සේදී දෙන්නේ නැවෙන දේවල් ගැන. ඉතින් ඇවිල්ලා දෙන්නේ දෙකක්. ඔබ තමයි දැන් හොයන්නේ. මම හොයන්න. මොනවද මේ දැක්කේ අස්වාගෙන ඉද්දී? මොනව හරි පෙන්වනා. එළියේ තියෙන දෙයක්ද මේ පෙන්ුනේ? ඉතින් හදපු දෙයක්ද? ඔය වගේ පරීක්ෂණය තමයි කරන්න කියන්නේ. වගෑ නුවණින් සිහියෙන් බල බලා ඉන්න කියලා කියනවා. ඒක තමයි අනුපස්සනා කරනවා
කියන්නේ.
ඔව් ඒක දැන් දැනගත්තු දෙයම ඉතින් උදව් කරගන්න පුළුවන්. නෑ ඕකේ එන්න ඕන මේක දැනගත්තේ නැතත් මේක නියත්ත තත්ති. මෙහෙම දෙයක් නේ මෙතන වෙන්නේ. කියන එක ඒක තමන්ට නිකන් අර ප්‍රත්‍යක්ෂ වෙන්නවා. තමන්ගේ නුවණක් වෙන්නවා. කවුරුත් කියපු හින්දා එහෙම බලනවා නෙවෙයි. මේක මෙහෙමයි කියලා නිකන් අර තමන්ගේ දැක්මක් වෙන්න ඕනේ. ඒක තමයි මේ පස්සන් කියන්නේ. ඥානං කියන්නේ අපි දැන් අහගන්නවානේ. එතකොට එන මේ දැනගන්න දේ දකින්න ඕනේ. එතකොට මේ ඔව් ආගෙනස ඉනේවත් ඒ කියලා දැක්කේ දැකපු වෙනවා කියන්නේ. ඔය වගේ ඉතින් වෙනම ඉතින් Tamanට එක එක විදිහට පේන්න පුළුවන් මේවා වේ ඇයි. මේ සංඥාවේ විතරක් මේක තියනවාද? ආ මේ රූප ටික කොහෙන්ද ආවේ කොහොමද ආවේ මොනවද ඒවට උදව් වුනේ? මේ වගේ ඕනනම් හේතු ටික හොයන්න පුළුවන්. හේතු හොයන්න කලින් මං කියන්නේ මේ හිතේ හැදුන එක නේද එළියේ තිබ්බේ කියන එක බලන්න. හිතේ හැදුනේ කොහොමද කියන එක දැම්ම අල්ලන්න යන්න එපා. මුලින් බලන්න මේ හිතේ හැදෙන ඒවා නේද අපි එළියේ තියනවා කියලා විශ්වාස කරා. හොඳයි එහෙනම් අපි මේ කාලය තුල ඔයගොල්ලෝ භාවනා වල යෙදුණා ධර්ම සාකච්ඡා වල යෙදුණා ඉතින් සීල සමාධි ප්‍රඥා වැඩෙන මහා නිසංස කුසල් සම්භාරයක් රස කරගත්තා කියලා සතුටු වෙන්න. මහා නිසංස කියන්නේ මේවා යම් කිසි දවසක නිවන් අවබෝධ කරනකම්ම උදව් වෙනවා. පින් රස කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් ලෙඩ දුකක් සතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියෙන නැයිසමගෙන් අප සැවම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින්වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කම්යාව නිබ්බානපත්තිය. මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාගම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු ආසනාවීවා සතම් සමාගමෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන භක්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන භක්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන භක්තිය. අපේ මේ අවිද්‍යාව ඇත්ත පිටි නොදන්න කම හිඳ කරන සීරම සබ්බේ සංඛාරා ඒවා අනිත්‍යයි අපව දුකටපත් කරනවා. එයාගේ මේ හිතේ ඇති වෙන ධම්මතාව තමයි අපි හිතෙන් දැනගන්නේ. යන්නේ සීරම ඒවා එළියෙන් තියෙන අපට පාලනය කරන්න පුළුවන් ආත්ම ස්වභාවයක් ඇති දේවල් නෙමෙයි. සබ්බේ ධම්මා අනාත්තාති. මේ බව ඇත්ත ඇති හැටේට තේරුම් යන්න ප්‍රඥාවට පේන යදා පඤ්ඤාය පස්සේ. එතකොට ඔය මුලාව හින්දා ඇති කරගත් දුක කලකිරිලා අතාරිනව තැනින් බින්දති දුක්ඛේ. මේක තමයි නිවනට මාර්ගයේ සමගෝ සුද්ධිය. සබ්බේ සංඛාරානිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සරසා.